තෙරුවන් සරණයි හැම දිනාටම. අද දින ධර්ම දේශනා දායකත්වයේ දක්වමින් කටයුතු කරනු ලබන්නේ ඉගිලම්පස දායකත්වය ආදිය දක්වමින් කටයුතු කරනු ලබන්නේ
රජිත් සිල්වා මහතා.
ජයනී ජයසිංහ මහත්මිය ඒ දෙපළ අරමුණු බවට පත්වන්නේ පෙබරවාරි මාසේ 17 වන දිනට යෙදෙන
රජිත්
උපන්දිනය නිමිති කරගෙන එතුමන්ට සුභ උපන්දිනයක් වේවා, තුරුණුවන්ගේ ආශිර්වාදය ලැබේවා, සද්ධර්ම ආලෝකය ලැබේවා කියලා ප්‍රාර්ථනා කිරීමට. ඒ වගේම බලාපොරොත්තු වෙනවා අපහට ඉමහත් කරුණාවෙන් සදහම් මඟ පෙන්වා දෙන අප කල්යාණ මිත්‍ර ආනන්ද ස්වාමීන් වහන්සේට ආයුරාරෝග්‍ය සැප වර්ධනය, දීර්ඝායු සම්පන්නිය, සද්ධර්ම සේවාවන් සිදු කර ගැනීමට කිරීමට තුරුණුවන්ගේ දෙවියන්ගේ ආශිර්වාදයේ සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවක් තියෙනවා. ඒ වගේම අපව සදහම් මගට යොමු කළ තමගේ ජීවිතයේ කල්යාණ මිත්‍රෙක් බවට පත්තුණු ඒ රුවන් ප්‍රනාන්දු මහත්මයාටත් සියලුම සිතුම් පැතුම් යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න තුරුණුවන්ගේ දෙවියන්ගේ සද්ධර්මයේ ආශිර්වාදය සැලසේවා කියන ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අප අතරින් සමුගත් වර්ග පරම්පරාගත සියලුම දෙනාට සංසාරික වශයෙන් සුගතිගාමී වීමට, සද්ධර්මය ලැබීමට මේ ධර්මානුශාසනා පින්කම පින්පඳුරක් වේවා කියලා පුණ්‍යානුමෝදනා කර අතර, ඒ වගේම සුජීවත්ව සිටින ජයනි ජයසිංහ මහත්මියගේ මවට හා පියාට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා, ආයුරාරෝග්‍ය සැප වර්ධනය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපටත් නිර්වාණ මාර්ගය අවබෝධ කර ගැනීමට සිදු කරනු ලබන යහපත් කටයුතු, යහපත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ආරම්භ කරන ලද රැකී රක්ෂා සහ ඒ බලාපොරොත්තු ඉදිකිරීම ආදී සියල්ල සිද්ධ කර ගැනීමට තුරුණුවන්ගේ දෙවියන්ගේ ආශිර්වාදයේ සද්ධර්ම ආශිර්වාදයේ වේවා කියන උතුම් පැතුමත්, ඒ වගේම මේ වැඩසටහනට සහ සම්බන්ධ වෙන සෑම සියලු දෙනාටම සද්ධර්ම ආලෝකය ලැබේවා, ආයුරාරෝග්‍ය සැප වර්ධනය වේවා, හැම දිනාගේම උතුම් සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා කියන උතුම් පැතුම් රාශියක් මුල් කරගෙන අද දවසේ ධර්ම දේශනා දායකත්වයේ හායි ගිලම්පස දායකත්වයෙන් දක්වමින් කටයුතු කරනු ලබන්නේ රංජිත් සිල්වා මහතා සහ ඒ ජයනී ජයසිංහ මහත්මිය ඇතුළු ඒ හැම දිනාගේම උතුම් සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු එලෙසම ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු. හොඳයි. සාදු. 2024 වසරේ දෙවෙනි මාසේ 11 වෙනිදා ඉරිදා භාවනා වැඩසටහන ඉතාම දුර බැහැර ඉඳලා වෙහෙස මහන්සිය නොබලා සද්ධර්මයට තියෙන ලැබියාව නිසාම, ඒ ධර්මකාමී පිරිසක් වීම නිසාම මේ මොහොතට සම්බන්ධ වුණු පින්නතුන් වැත්තන්ගේ ඒකාන්ත වශයෙන්ම ශ්‍රද්ධාව ඇති නිසා, ප්‍රඥාව බලවත් වෙච්ච නිසා තමයි පින්නතුනි මේ වැය කිරීම, මේ කැප කිරීම, මේ වීරිය, මේ උත්සාහය පින්නතුන්ට කරන්න හිතෙන්නේ. නැත්තම් සුළු සිතුවිල්ලකින් ඔබව ගෙදර නතර කරන්න තිබ්බා. එහෙත් ඔබේ වීරිය බලවත්, ඔබේ ප්‍රඥාව බලවත්, ඔබේ සතිය බලවත්, ඔබට ධර්මයේ පිළිබඳව තියෙන ශ්‍රද්ධාව බලවත්, කියන්නේ පිනුතුනි පාරමී කියලා කියන්නේ ඒවට. ඒ පාරමිතා බලවත්, ඒ බලවත් නිසා මේ මොහොතේදී අපි දම් සභා මණ්ඩපේ ඒකරාශී වෙලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්ම කරුණක් විමසා දැනගන්න. එහෙමනම් හොඳට සිහි අවදි කරගෙන තමන් ධර්මයේ අහන්න ඕන සිතෙන් ඔබගේ සවන් නොවේ යොමු කළ යුත්තේ ධර්මයට සිත. මොකද සචිත්ත පරියෝධපන. ශ්‍රවණ පද්ධතිය හෝ වෙනත් දෙයක් නෙමේ දමනය කරන්නේ සිත නම් සිත තමයි දහමට යොමු කරන්න ඕන. එහෙමනම් දැන් ඔබ ධර්මය අහන්න ඕන කුමන ඉන්ද්‍රියෙන්ද? සිතෙන්. සිතෙන් බණ අහන්නේ කොහොමද කියලා මගෙන් අහන්න එපා. කොහොම හරි එක ඉගෙන ගන්න ඕන. ඒ කියන්නේ විවෘත මනසින් ධර්මය අහන්න පින්නතුනේ. ධර්මය කරා සිත යොමු කළාම ධර්මයෙන් නිවාස හනසනවා. ඒ නිසා ලෝකයේ ධර්මයට සිත දුන්නට කමක් නැහැ. දහමට සිත දුන්නට කමක් නැහැ. දහමට සිත විවෘත වුණාට කමක් නැහැ. ඒ නිසා සිතෙන් ධර්මය අහන්න ඕන. බලමු අපේ හිත පාරමී පිරුණු හිතක්ද? එහෙම නැත්නම් පාරමී තාම පුරමින් ඉන්න හිතක්ද? එහෙම නැත්නම් පාරමිතාවන් වලින් එකක් දෙකක් පිරිලා තවත් එකක් දෙකක් අඩුව තියනවද කියලා අපි බලමු. අපි ගමු පින්නතුනි දානය කියන එක. දානය කියලා කිව්වහම පින්නතුනි අතහැරීම, පරිත්‍යාගශීලී බව වගේ දේවල් එතන ගැබ්බෙනවා. බලන්න අපේ හිත මොනතරම් මේ අතහැරීමේ ගුණයෙන් පෝසත්ද? එහෙම නැත්නම් පාරමිතාව පිරලද? අතහැරීමේ ගුණයෙන් ඒක පිළිතුරු ප්‍රශ්න වෙන්න පුළුවන්, ගැටලු වෙන්න පුළුවන්, තරහ වෙන්න පුළුවන්, ආශාව වෙන්න පුළුවන්, වස්තු සම්පත්තියක් වෙන්න පුළුවන්, මොනම හරි දෙයක් අපිට අතහරින්න පුළුවන් නම් ඒකට කියන්නේ දානය. ඒකට කියන්නේ දානය. බෝසතාණන් වහන්සේගේ දස පාරමිතාවන් වල අංක 1ටම තියෙන මොකද්ද? දානය. පන්සලට දෙන්නේ දානේ, හාමුදුරන්ට දෙන්නේ දානය, දායකත්වයේ දැක්වීමේදී තියෙන දානය, එපමණක් නෙමෙයි අර පෙරකී සියල්ලම දානය. අපිට ගැටලුවක් අතහරින්න පුළුවන් නම් ඒකත් දානය. අපිට හිතේ ඇති වෙන ආශාවක් අතහරින්න පුළුවන් නම් ඒකත් දානය. හිතේ තියෙන කනස්සල්ලක් අතහරින්න පුළුවන් නම් ඒකත් දානය. දැන් පින්තුනි මේ භික්ෂුන් වහන්සේලාට දාන දීමේදී භික්ෂුන් වහන්සේලා පැහැදිලි කරලා පින්තුන්ට දීලා ඇති, ඔබ දන් දෙන්නේ දානය තුලින් ඔබ ඇති කරගත යුත්තේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන කාරණේ නිතරම කියලා දීලා තියෙනවනේ නේ. එසේ සිත් පිහිටවාගෙන දන් දෙන්නය. ඒ වගේම ඒ කාරණා යටපත් කිරීම සඳහාය, දුරු කිරීම සඳහාය දන් දෙන්නේ කියලා කියනවා. ඒ නිසාවෙන් පින්නතුනි දාන පාරමිතාව තියෙන්න ඕන. අනේ හාමුදුරුවන්ට ඉතින් හාමුදුරුව කළාද ඔකව්? ඒව කරපු නිසා තමයි අපි අද මහාන වෙලා ඉන්නේ. අපි කොච්චර දේවල් දන් දීලාද මහාන වුනේ නේ? සිතෙන් අපිට යාළුවෝ දන් දෙන්න පුළුවන් කම ලැබුණා. හිතමිත්‍රයෝ දන් දෙන්න පුළුවන් කම ලැබුණා. ඥාතීන් දන් දෙන්න පුළුවන් කම ලැබුණා. මොකද්ද මේ දන් දෙනවා කියන්නේ? ඒ අය කෙරෙහි තියෙන ලෝභය දුරු කරන්න, ද්වේෂය දුරු කරන්න, එකට එකේ කරන්න තිබිච්ච ඒවා දුරු කරන්න, හඹාගෙන යා යුතු තේවල් හඹා නොයා ඒවා දන් දෙන්න හැකියාව ලැබුණා. එහෙම දීලා තමයි ඉන්නේ සමහර අය හිතන්නේ හාමුදුරුවරු කියන්නේ මොකක්වත් මොකරපු જાතියක් නෙමෙයි. ඔයේ මහාන වෙලා කකා බිබි ඉන්නවා කියලා. නමුත් ඒක යට ඒකේ තියෙන අඩිතාලම ඒගොල්ලෝ දන්නේ නැහැ. ඈ නෙළුම් පොහට්ටුව වගේ නෙළුම් කුළුනේ මේ භික්ෂුන් වහන්සේ පෙනුනට ඒ භික්ෂුන් වහන්සේගේ අඩිතාලම කොච්චර ගැඹුරට ගිහිල්ලා තියෙනවද කියලා සමහර අයට පේන්නේ නෑ. අර උඩ කැරගෙන නෙළුම් පොහට්ටුව විතරයි පේන්නේ. ආන් ඒ වගේ මොහොතක් කල්පනා කරලා බලන්න. ඒ වගේම මේ පින්නතුනොත් ඔය ඇත්තොත් ඔයත්තන්ගේ අඩිතාලම ශක්තිමත් වෙච්ච නිසා තමයි මෙතන ඉන්නේ. ධර්ම ශ්‍රවණය කරන්නේ, ධම්මග වැඩන්නේ, දියුණු කරන්නේ. එනිසා දානය තියෙන්න ඕන, පරිත්‍යාගශීලී බව තියෙන්න ඕන. කොහෙන්ද පරිත්‍යාග කරන්නේ? සිතෙන්. පරිත්‍යාගශීලීත්වය කියන්නේ ලෝභ දේශ මෝහ අතහැරීම. දානය වස්තු සම්පත් අතහැරලා මාන්නය ඇති කර ගැනීම දානය නොවේ. කොසල් මහ රජතුමා බුද්ධ කාලයේදී අසදෘශ මහා දානයක් දුන්නා. බුදුහාමුදුරු වචනයක් කතා නොකරාව. ඇයි? එයා ඒක කළේ දන් දීමේ පරමාර්ථයෙන් නෙමෙයි. මේ ලෝකේ කාටවත් ආයි මං වගේ දානයක් දෙන්න බැරි වෙන්න කියලා හිතලා. ඒ නිසා බුදුහාමුදුරු මොකුවත්ම කතා නොකරාව. දේශනාව පවත්වන්න නැතුව ඇවිල්ලා තියෙනවා මහා අසදුස දානයක් දීපු කොසල් මහරජතුමාගේ දේශනේ වෙන කෙනෙකුට බාර දීලා බුදුහාමුදුරුවෝ දේශනයක් කරන්න නැතුව එළියා. එතකොට හිතා ගන්න පුළුවන්නේ. ඊට පස්සේ රජතුමා තරහ කරගන්නත් බැරි නිසා වෙන්නේ නැති කියලා මට හිතෙනවා කියලා තියෙනවා. මේ හවල්සෙන් පතියා හිතුවා මෙච්චර මොකටද මෙහෙම දානයක් දෙන්නේ? මෙච්චර දුගී මගේ යාචක ආදීන් ඉද්දි මේ වගේ ධනස්කන්ධයක් විනාශ කරේ මොකටද කියලා හිතුවා. මං දේශනයක් කරා නම් ඒ සෙන්පතියගේ හිස හත් කඩගෙන පැලෙන්න ඉඩ තිබ්බා. ඒ නිසා මං දේශනයක් කරේ නැහැ කියලා තමයි බණ පොතේ තියෙන්නේ. මට හිතෙන්නේ රජතුමා ෂේප් කරගන්න ඕන නිසා කියන්නේ නැති කියලා. නැත්තම් තේරෙන්නේ නේද? ඉතින් ඒ නිසා නමුත් කොහොම හරි බුදුහාමුදුරු දේශනා කරන්න නැතුව වැඩිය කියන එකයි කියන්න තියෙන්නේ එතන. එහෙමනම් දානය නිසා කෙලෙස් ඇති කරගන්න පුළුවන්, නැති කරගන්න පුළුවන්. එනිසා දානය කියන්නේ මේ සිතෙහි තියෙන කෙලෙස් තුනී කරලා දාන එකක්, නැති කරලා දාන එකක්, දුරු කරලා දාන එකක්. එනිසා ඔබේ ප්‍රශ්නයක් ඔබ අතහරිනවා නම් ඒක දානය. ඔබේ ආශාවක් ඔබ අතහරිනවා නම් ඒක දානය. ඔබේ ගැටීමක් ඔබ අතහරිනවා නම් ඒක දානය. ඔබේ ඊර්ෂ්‍යාවක් තියෙනවා නම් කාට හරි ඒක අතහරිනම් ඔබ දානය. ඔබේ එකට එක කිරීමක් තියෙනවා නම් ඒක අතහරිනවා නම් ඒක දානය. කවුරු හරි කෙනෙක් පිළිබඳව කලකිරීමක් තියෙනවා නම් ඒක අතහරිනවා නම් ඒක දානය. එනිසා දානය පිළිබඳව පුළුල්ව හිතන්න පුළුවන්නේ දැන් ඊළඟට ඒක සිද්ධ කරගන්න ඕන ඔබේ මනස තුල. දොස්තර මහත්තයා බෙහෙත් දීපු ඒවා බොන්නේ නැතුව ඊළඟට ගිහිල්ලා ආයි කියන්න බෑ ලෙඩේ සනීප නැහැ කියන්නනේ. දොස්තර මහත්තයා අහනවා බෙහෙත් දීවද කියලා. ඒ නිසා මේ ධර්මයේ පිළිපදින්න ඕන තමන්ගේ ආධ්‍යාත්මය තුළ නුවණ තුළ හසුරවන්න. මං කය තුළ හසුරවන බණක් දේශනා කරන්නේ නැහැ. පැහැදිලිද? මා නුවණ හා මනස තුළ හසුරවන ධර්මයක් පමණයි තියෙන්නේ දේශනා කරන්නේ. හරි, දානය දැන් සම්පූර්ණයි කියලා හිතමුකෝ. ඒ වුණාට සමහර අයට දානය දෙන්න හරි අමාරුයි. හිත හදාගන්න හරිම අමාරුයි. ඈ හිත හදාගන්න අමාරුයි. තේරුණා නේද? ඉතින් ඒ වගේ කතන්දර නම් ගොඩාක් කියන්න තියෙනවා. මේ දන් දෙනවයි කියන එක ලේසි කාරණයක් නෙමෙයි. දවසක් මිනිස්සෙක් පොඩි කොටසක කාමරයක කොටුවක් බඳලා දෙන්නම් කියලා කිව්වා. මනුස්සයා ඉතින් මැන්නා ආයි හදලා දෙන්නම් කියනවා මග ඇර ඇර ඉන්නවා. ඉතින් මන් දන්නවා මේ මනුස්සයට මේක ඒ ටික අත්හැරගන්න ශක්තිය නෑ කියලා මන් දැක්කා. දැකලා මන් කාලයක් ගිහිල්ලා මන් ඇහුවා, ඇත්තම කතාව මහත්තයට හිත හදාගන්න බෑ නේද ඒක හදන්න? ඔව් හාමුදුරුවනේ මට හිත හදාගන්න බෑ කිව්වා. ඒ තරම් ගැඹුරු ආධ්‍යාත්මය තුළ දැඩි ලෝභ සහගත භාවය. ඉතින් මං කිව්වා එහෙනම් කරන්න එපා, ඒක එපා කරන්න එපා, ඔයාට හිත හදාගන්න බෑනේ. මේ බණ ධර්මත් අහන්න ආපු අය ඒ වුණාට හිත හදාගන්න බෑ. එච්චර ලොකු දෙයක් නෙමෙයි. නමුත් මනුස්සයා බාරත් ගන්නවා, හාත් කියනවා, නමුත් කරගන්න බෑ. තේරෙනා නේද? දානය කියන්නේ ලොකු ශක්තියක් තියෙන්න ඕන හිතේ. ලොකු ශක්තියක් තියෙන්න ඕන, ලොකු බලයක් තියෙන්න ඕන දන් දෙන්න. විශේෂයෙන් අලෝභීව, අද්වේෂීව, අමෝහීව යහපත වෙනුවෙන් දානයක් දෙන්න, දන් දෙන්න ලොකු අත්හැරීමක්, ලොකු බලයක්, ලොකු බල සම්පන්න භාවයක් තියෙන්න ඕන. ඒ නිසා දාන පාරමිතාව යමෙක් පූර්ණේ වෙලා තියෙනවා නම් ඒක හරීම බලවත් පාරමී බලයක්. ඊළඟට සීල පාරමිතාව, දානං සීලංච නෙක්ඛම්මා. එතකොට දෙවෙනි කාරණේ මොකද්ද? සීලය. ඔන්න දැන් හොඳ වැඩේ. සීලේ පළවෙනි අංගය තමයි පින්නතුනේ සීලෙන් කෙරෙන්නේ අපි ඒක සම්පින්දණය කරලා ගත්තහම 4යි 5යි 6යි 10යි 11යි 12යි 200යි 225යි කෝටියයි කියලා ගන්නවට වැඩිය සීලය කියන්නේ අංක 1 කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන එක, කාටවත් හිරිහැරයක් නොකරන එක, කාටවත් පීඩාවක් නොකරන එක, සත්‍යවාදීව යහපත්ව කටයුතු කරන එක තමයි පළවෙනි එක තමයි. කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන එක තමයි සීලය හදලා තියෙන්නේ. ඒක නෙනේ දැන් හොරගම් කරන්න එපා කියන්නේ මොකද? කාටවත් කරදරයක් කරන්න එපා. ප්‍රාණඝාතය කරන්න එපා කියන එකේ තේරුම මොකද? කාටවත් කරදර කරන්න එපා. කාමේසු මිච්ඡාචාරා කරන්න එපා කියලා කියන්නේ ඒවා මිත්‍යා විදියට දේවල් මේ ලෝකේ පරිහරණය කරන්න එපා, කරදරයක් කරන්න එපා. බොරු කියන්න එපා කියන්නේ කරදරයක් කරන්න එපා. බොරුවෙන් කරන්නේ මොකද්ද? කාට හරි කරදරයක්, හිරිහැරයක්, වේදනාවක්, පීඩාවක්, කෙටවීමක් තමයි බොරුවකින් කරන්නේ. හැබැයි ඇත්තෙන් කරන්නත් පුළුවන් ඒක. තේරුණ නේද? ඇත්තෙන් කරන්නත් පුළුවන්. සමහර අය බොරු කියනවා යහපත පිණිස, සමහර අය ඇත්ත කියනවා විපත පිණිස. මේ දෙකෙන් වැඩිය හොඳ මොකද්ද? ඈ යහපත පිණිස බොරු කියන එක හොඳයි, විපත පිණිස ඇත්ත කියනට වඩා කුසල් රැස් වෙනවා යහපත පිණිස බොරු කියන එක. ඒකද කියන්නේ දහමේ සම්මයක් ප්‍රයෝග. සම්මයක් ප්‍රයෝග යහපත උදෙසා කරන ප්‍රයෝගයක්. අරක ඇත්ත, ඇත්ත වුණාට චේතනාව මම ගිනි තියන්නම්, ගිනි අවුලන්නම් කියලා තමයි කියන්නේ. මං ඔය බොරු කියන්නේ නැහෙනේ කියන අදහසෙන් ගිනි අවුලනවා. ඒ නිසා එතන සීලය බිඳෙනවා. ඒ නිසා සීල පාරමිතාව තියෙන්න ඕන. සීල පාරමිතාව. එතන තියෙන සංවරය. එතන තියෙන සංවරය පිනතුනේ. සංවර වෙනවා. එයා ලෝකෙට හිරිහැරයක් කරන්න, කරදරයක් කරන්න, වංචාවක් කරන්න, බොරුවක් කරන්න, අහිතක් කරන්න, අවඩක් කරන්න දෙයක් කරන්නේ නැහැ පින්නතුනේ. අවඩක් වෙන දෙයක් කරන්නේ අන්න ඒකට කියනවා සීලය. අන්න එහෙම කෙටියෙන් හදා ගන්න ඕන. ඒකේ මූලික පරමාර්ථය මොකද්ද කියලා තේරුම් අරගෙන කටයුතු කරන්න ඕන. නැත්තම් ශික්ෂා ටික මතක තියා ගන්නත් බෑනේ ගොඩක් වැඩි වුණාම. ඉතින් මේ සිල්පද ප්‍රමාණය වැඩි නිසා එක භික්ෂුවක් ශාසනය අතහැරලා යන්න තීරණය කළා බුද්ධ කාලයේ. ඒ අවස්ථාවේදී බුදුහාමුදුරුවෝ ඒ භික්ෂුවෙන් ඇහුවා, ඇයි යන්නේ? ආපෝ මේකේ තියෙන සිල්පද ටික මතක තියාගන්නත් බෑ, ඕවා කැඩෙනවා, ඕවා ආරක්ෂා කරන්න බෑ, මම යනවා කිව්වා. ආහා, ඒව මතක තියාගන්න ඕනේ නැහැ. එකක් රකින්න පුළුවන්ද? පුළුවන් කිව්වා. හරි. ආ එකක් නම් පුළුවන් කිය. එකක් රකගෙන ඉන්නම් කිව්වා. ඊට පස්සේ මොකද්ද ඒ රකගන්න කිව්වේ? ඈ? සිත. එහෙනම් සිතේ තියෙනවා සියලුම සීලය. පළවෙනි එක තමයි විපතක් ලෝකේට නොකිරීම. ඊළඟට පින්තුනි බලන්න ලෝභ ද්වේෂ මෝහ දමණය වෙනවා. ඒ ලෝභය උපද්දවන්නත් බෑ. කාට හරි ලෝභය නිසා වෙන්නේත් විපතක්. ද්වේෂය උපදවන්නත් බෑ. කාට හරි වෙන්නේ විපතක්. මෝහය උපදවන්නත් බෑ. එකෙන් වෙන්නේත් විපතක්. තමන්ට විපතක් වෙන්නත් බෑ. තේරෙනා නේද? කාට හරි කිව්වහම තමනුත් එක්කෙනෙක්. තමන්ටත් ලෝභ දේශ මොහොලේ විපත්ති වෙන්න බෑ, අනුන්ටත් ලෝභ දේශ මොහොලේ විපත්ති වෙන්න බෑ. හිත රැක ගන්න කිව්වා. දැන් බලන්න පින්නතුනේ හිත රැක ගන්න තියෙනවා. ඉතින් දවසක් ඇවිල්ලා මේ කතෝලික මහත්මයෙක් කිව්වා මේ අපේ ඔක්කොම ශීලය එකතු කරාම මිලියන ගාණක් තියෙනවා කිව්වා ශිල්පද. දැන් මේ බුද්ධ ආගමට වඩා පොඩ්ඩක් උඩට යන්න හදන්නේ. අපිට කෝටියක් තියෙනවනේ. කෝටියක් සංවර ශීලේ. අර ගොල්ලන්ට කිව්වා මිලියන 66ක් 70ක් මොකක් හරි ලොකු ගාණක් කිව්වා තියෙනවා කියලා. හා මම කිව්වා බුද්ධ ආගමේ තියෙන එකයි. ඈ මිනිහා හිතුවේ මිනිහා මිලියන ගාණක් කිව්වා අපි මිලියන 100 200 ගාණක් විතර ගියයි කියලා. තව මං කිව්වා එකයි වෙන බුද්ධ ආගමේ. ඈ එකයි? ඔව්. ඒ මොකද්ද කියලා ඇහුවා. මං කිව්වා හිත. එක ශික්ෂාවයි තියෙන්නේ. ඒක තමයි හිත. හැත්තේ මං කෝ ඔය හිත රැකගත්ත තුල ට්‍රිලියන ගණක් උනත් එතන රැකෙනවා. මොකද ඔය මිලියන ට්‍රිලියන ගණන් හරි තියෙන්නේ ශික්ෂා මේ හිත ඇතුලේ. ඒ පද ඔක්කෝම රැකෙනවා මෙතන කන්ට්‍රෝල් කරොත්. ගඟක ප්‍රධානම සරෝව දොර වැහලා දැම්මහම ගඟ හිඳිලා යනවනේ. ඒ වගේ හිත කියන තැනින් පින්නතුනි වහලා දැම්මම ඔක්කොම ශික්ෂා ටික රැකෙනවා. ආරක්ෂා වෙනවා. එහෙමනම් සීලය කියන එකේ හරි පුළුල් දෙයක් තියෙනවා. සීලය කියන්නේ පාරමිතාවක්. ඔබේ සීලය කියන පාරමිතාව කොහොමද කියලා බලන්න ඕන. සමහර අයගේ සමහර දේවල් වලට ඒ ඇත්තන්ට ගාණක් නැහැ. දැන් සමහර එක්තරා තරුණයෙකුට මම කිව්වා සූදුවෙන් ලබන මුදල වැඩක් නෑ නේද? ඒකෙන් ඔබට සතුටු වෙන්න පුළුවන්ද? තව කෙනෙක් හූල්ලමින්, තව කෙනෙක් වේදනාවට පත් කරමින්, තව කෙනෙක් මේ නෑ. ඒකට අපිට කමන්නේ නෑ. දැන් බලන්න එයාලගේ සීලය නෑ. එයාට සීලය නෑ. ඊළඟට මේ තව බන්ධනාගාර දේශනාවක් එහෙම කරද්දි මම ගිහිල්ලා මං කිව්වා කවුරුත් නැති පාරක පාළු පාරක යද්දි මම මිනිස්සෙක් අරගෙන යන මුදලක් වැටෙනවා. ලක්ෂ 10ක මුදල් පසුම්බියක් වැටෙනවා. ඔයා විතරයි දැක්කේ. හැබැයි මිනිස්සයා ඔයා අඳුරනෝ. අහවල් ගෙදර මිනිස්සයා මේ. ඔයා මේක දාගන්නෝ සාක්කුවේ. මේක ඔයා ගත්තයි කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ, මොකවත් නැහැ, සාක්ෂියක් නැහැ, කවුරුත් නැහැ. වට මේක අරන් ගිහින් භාවිතා කරන්න පුළුවන්. ඔයා මේක ගිහින් දෙනවද? ඒගොල්ලෝ ගොඩාක් අය කිව්වේ නැහැ අපි ගිහින් දෙන්නේ නැහැ කිව්වා. ඕක සාක්ෂියේ දාගෙන ගිහින් අපේ ප්‍රයෝජනෙට අපි ගන්නවා. ඉතින් මං අහුලපු දෙන්නේ මට න්‍යායිති. වගේ අදහසක ඉන්නවා. මං කිව්වා ඒ මුදල් ටික ඒ මිනිස්සයා හොයාගෙන ගිහිල්ලා කිසිම සාක්ෂියක් නැති වුණත් ඒ මිනිස්සයාට දීලා ඒ මිනිස්සයා සතුටෙන් දෙන දෙයක් තිබ්බොත් නැවත ඒ දේ අරගෙන ඔබට කටයුතු කරන්න පුළුවන් මනසක් ඔබට ඇති වෙච්ච දවසට ඔබ මේ හිරගෝඩුවේ නිදහස් වීමට සුදුසුයි කියලා. දැන් බලන්න එතන නැත්තේ මොකද්ද? සීලය නැත්තේ. ඒ සීල් නැති නිසාම තමයි මේ මිනිස්සු එතෙන්ද පත් වෙලා ඉන්නේ. එහෙනම් සීලය තියෙන්න ඕන. දැන් බලන්න ඔබත් හිතලා බලන්නකෝ කවුරුත් නැති තැන මිනිහා අඳුරනෝ ලක්ෂ 10ක් වැටුණා. ඒක අහුලගෙන ගිහිල්ලා මේ මිනිස්සයට අපි දෙනවා. නිස්සරණ අධ්‍යාසයෙන් යුක්තව දෙනවා. ආයි ඔයාගේ දෙයි මම දැක්ක හැලෙනවා. ඈ ඔයා ගයක් හදන්න හරි දරුවගේ මංගල්‍යයට හරි මේක අරයන් නැති බැංකුවෙන් ඈ
නමුත් ඉතින් හැලිච් එක නෙමෙයි බෑග් එකේ තියෙන දේ අරගන්න කාලය යන්නේ මේ කාලේ නේද? ඈ බස් එකේ යද්දි බෑග් එකේ තියෙනව දැක්කොත් අත දාලා ගන්න කාලයක්. එතකොට එතන මේ මිනිස්සු ළඟ නැත්ති මොකද්ද? සීලය නෑ. සීලය නෑ. අදින්නා දාන සීලය නෑ. එතකොට එවැනි සීලයක් නැති කෙනෙකුගේ හිතකට මේ ධර්මය පිහිටන්නේ නෑ. එවැනි අදහස් තියෙන කෙනෙකුගේ සිත පිහිටන්නේ නෑ. ඈ අපි හිතමුකෝ අපිට මිලියන 10ක් 15ක් දුන්නාම හරි ආගම වෙනස් කරන මට්ටමේ හිතක් තියෙන කෙනෙකුට ධර්මයේ පිහිටයි කියලා ඔබ හිතනවද? නෑ. මම ඔබට මිලියන 10ක් දෙනවා හෙට බණ අහන්න එපා ආනන්ද හතරගේ. බුදුමගේ යන්නත් එපා. අපි ওই බුදුහාමුදුරුගේ පිළිම ඔක්කොම එළියට දාලා අපේ ආගමේ පිළිම මේක තියාගන්න ඕන කියලා කිව්වොත් එහෙම ඒ හිත කොහෙද යන්නේ කියලා බලන්න. චෙක් කරලා බලන්න. යනවද බුදුන් නොබුදුන් කියන, දහම් නොදහම් කියන, සඟුන් නොසඟුන් කියන, ওই ආනන්දගේ හාමුදුරගේ දහමට පළු යන්න අපි බණිමු කියලා කිව්වා එකතු වෙනවද කියලා බලන්න. එහෙමනම් ඒ හිතේ මොනවද අඩු? අන සීලය අඩුයි. සීල පාරමිතාව බලවත් වෙලා නැහැ පින්නතුනේ. සීල පාරමිතාව බලවත් වෙලා නැහැ. ඒසා සීලය කියන්නේ හරි පුළුල් දෙයක්, පුළුල් අවබෝධය තුළ දෙයක්. සීලය ඇති වෙනවා අනිකුත් පාරමිතාත් සහසම්බන්ධව. ඒ නිසා සීලයේ පළවෙනි එක තව කෙනෙකුට විපත් නොකර කටයුතු කිරීමට අදිෂ්ඨාන කර ගැනීම. හැබැයි ඉතින් අපි අනුන්ගේ විපත් ගන්නෙ නැති එක වෙනම එකක්, අනුන්ට විපත් නොකරන එක වෙනම එකක්. හැබැයි අනුන් විසින් එවන විපත් නම් අඩු වෙන්නේ නෑ. අපි විපත් නොකර හිටියයි කියලා අපිට විපත් නොවෙන්නේ නෑ. දැන් ලෝකේ ඉන්න අහිංසකම සුන්දර සතා හාව. ඒ හාව මරන් කන්නේ සමාජයට පිළිලයක් නිසාද, අපිව හපා කන නිසාද, අපේ ළමයි හපා කන නිසාද, අපිට ඩෙංගු බෝ කරන නිසාද හාව කන්නේ? මොකද කියන්නේ හේතුව? මුකුත්ම නෑ. අහිංසකයි, හරිම අහිංසකයි, හරිම සුන්දර සතෙක්. පොඩි ළමයෙකුට දුන්නත් එයා හරි ආසාවෙන් කරන, කාටවත් කිසිම හිරිහැරයක් නෑ. නමුත් බලන්න, ඒ නිසා අපි සිල්වත් උනායි කියලා අපිට ලෝකෙන් එන පීඩා නෑ. ඉතින් ස්වභාවික විපත් වලින් එයාට බේරෙන්න දුවන්න හැකියාවක් ලැබිලා තියෙනවා. ඒ නිසා මිනිස්සයා හිතන්න ඕන අපි යහපත් උනා, සිල්වත් උනා, ඇයි යන්නේ සිල්ලත් වෙච්ච අපිටම මෙච්චර කරදර කියලා හිතන්න එපා. අහිංසකම සත්තු ටික තමයි ලෝකෙ ඉස්සෙල්ලම වඳ වෙන්නේ. ඈ වගා කරගෙන කන්නේ ඔක්කොම කරන්නේ අහිංසකම සත්තු ටික. කුකුලා කියන්නේ, කිකිලි කියන්නේ බොහොම අහිංසක සතෙක්. ලංකාව විතරක් දවසට කුකුළු මිලියන ගණනක් ඇති වෙනවා. හාවොත් ඒ වගේම යනවා ඇති. ඈ එළුවොත් ඒ වගේම දහස් ගණනක් මිලියන ගණන් යනවා. හරකුත් දවසට මං හිතන්නේ දහස් 10000කට වැඩිය මේ යනවා. ඈ මරනවා. ඉතින් මේ තියෙන ඒ වගේ දේවල් තියෙනවා. ඒ නිසා අපි සිල්වත් වුණා කියලා කියන්නේ අපි හිතන්න එපා ලෝකේ සිල්වත් වෙයි කියලා. අපි සිල්වත් වෙමින් ලෝකය දුසිල් විය හැකි කියන අවබෝධයෙන් ජීවත් වෙන්න. තේරුණා නේද? අපි සිල්වත් වූ පමණින් ඒ සීලයට මුළු ලෝකයම ගරු නොකරන අතර ලෝකයේ දුසිල් වියද හැකි කියන අවබෝධයෙන් සිහියෙන් යුක්තව කටයුතු කරන්න. පැහැදිලිද නේ? ඇයි එහෙම දෙයක් හාමුදුරුවෝ ඒ බණට එකතු කළේ? නැත්තම් ඔබ සිල්වත්කම නිසා පීඩා විඳින කෙනෙක් වෙනවා. අපි පීඩා විඳලා තියෙනවා. සිල්වත්කම නිසා පීඩා විඳිනවා. ඒ නිසා අපි සිල්වත් වූ පමණින් ලෝකය සිල්වත් කියලා හිතන්න යන්න එපා. ලෝකයේ දුසිල්ලුද විය ඉන්නවා. ඒ නිසා අපේ සිල්වත්කම වටින්නේ බුද්ධාදී උත්තමයන්ට, සද්ධර්මයට, ආර්ය උත්තමයන්ට පමණයි අපේ සිල්වත්කම වටින්නේ. එහෙම නැතුව දේවල් නෙමේ. සිල්වත් කියන්නේ පද හැටියට දාගෙන දුක් විඳින්න කියලා මම කියන්නේ නැහැ. සීලය කියන එක පද වශයෙන් දාගෙන දුක් විඳින්න කියන්නේ ඒකෙන් ද්වේෂය උපදිනවා. ඊළඟට අනුන්ගේ සිල් බල බල තමන්ට ද්වේෂය උපදව ගන්න කියලා මම කියන්නෙත් නෑ. තමන් අනුන්ගේ සිල් බල බල ඊට ළඟට දුස්සිල් වෙනවා. තේරුණානේ? අපි අනුන්ගේ සිල් බලන්න ගියොත් අපි දුස්සිල් වෙනවා. ඒසා සීලය කියන්නේත් හිත රැකගන්න වැඩ පිළිවෙලක්, තමන්ගේ ඥානය රැකගන්න, මනස රැකගන්න පිළිවෙලක්. එහෙම නැතුව මේ සීලය කියන්නේ මේ අනුන්ගේ ගුණ නසන්න තියෙන කඩුවක් එහෙම නෙමෙයි. ගුණ මකන්න තියෙන කඩුවක් එහෙම නෙමෙයි. ගරහන්න තියෙන වචන වාක්මාලාවක් නොවේ සීලය කියලා කියන්නේ. සීලය කියන්නේ තමන්ගේ නිවන් සඳහා උපකාරක වෙන ධර්මයක් බවට පත් කරගන්නවා. ඊට පස්සේ පින්නතුනේ අපිට නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව කියලා එකකුත් තියෙනවා. මේ හැම දෙයකින්ම තියෙන පින්නතුනේ ගැළවීම. අපිට ගැළවෙන්න හැකියාව තියෙනවා. මේ දේවල් වලින් අබිනික්‍රමණය කරන්න පුළුවන් හැකියාව තියෙනවා. නිදහස් වෙන්න හැකියාව තියෙන්න ඕන. මේ හැමදේම දාලා යන්න හැකියාව තියෙන්න ඕන. දැන් ලෝකෝත්තර වෙනවා කියන්නේ නිවන් දකින්නවා කියන්නේ මොකද්ද? හැමදේම දාලා යනවා. මරණෙදි දාලා යන හැම දෙයක්ම ජීවත් වෙලා ඉදීම දාලා යනවා. ඒ හැමදේකින්ම වෙන් වෙනවා. පින්තුනේ නිවන් දකින හිත හැම දෙයකටම තිබුණු සම්බන්ධතාවන් වලින් හිත ගලවගෙන නිදහස් වෙන එකට තමයි නිවන් දකිනවා කියලා කියන්නේ. වස්තු සම්පත් වලට ඇලිලා තිබුණු හිත ගලව ගත්තා. ඥාතීන්ට ඇලිලා තිබුණු හිත ගලව ගත්තා. මිත්‍රයන්ට ඇලිලා තිබුණු හිත ගලව ගත්තා. තව ලෝභ කරන්න දේවල් තිබ්බනම්, ද්වේෂ කරන්න දේවල් තිබ්බනම්, තරඟ කරන්න දේවල් තිබ්බනම්, ඒ හැම දෙයකින්ම ගලව ගන්න ඕන හිත ගලව ගත්තා. එවන මේ ලෝකයේ ගලවීමේ දක්ෂතාවය කොච්චර තියෙනවද කියලා බලන්න. මේ ලෝකේ අත්හැරීමේ දක්ෂතාවය කියලා එකට අපි කියමු. අත්හැරීමේ උපංහපංකම. ඕනම දෙයක් අතහැරලා යන්න පුළුවන් උපංහපංකම කොච්චර තියෙනවද කියලා බලන්න. දැන් බලන්න බුදුහාමුදුරු ජීවිත වනාරාමෙ හිටියයි කියලා නේ කාලයක් හිටියා මේක දාලා යනවා. මේ පළාතේ ඉන්න ජනතාව, මේ පළාතේ ඉන්න දායක, මේ පළාතේ ඉන්න රජවරු, මේ පළාතේ ඉන්න හොඳම හිතවත් ටික දාලා වෙන පළාතකට යනවා. බුදුවරයෙක් එකම පළාතක විසීම සුදුසු නොවේ කියලා. සියලු දෙනාගේ මෙහවත පිණිස, ලෝකේ හිත පිණිස බුදුවරයෙක් තැනින් තැන වැඩම කරන්න ඕනේ කියන න්‍යාය තමයි බුදුහාමුදුරුවෝ වැඩ හිටියේ. දැන් බලන්න බුද්ධත්වයේ තුලත් එහෙමයි. ඊළඟට බලන්න පින්තුණී, තමන්ගේ දෙමව්පිය අතහැරලා, තමන්ගේ බොහොම ලස්සන භාර්යාව අතහැරලා, තමන්ගේ දරුවා අතහැරලා, අනාරක්ෂිතව ජීවිත ආශාවකුත් නැතුව මේ නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව මොනතරම් බලවත්ද? මොනතරම් බලවත්ද ඒක? හිතන්න බෑ ඒ හිතේ බලවත්කම. ඒක හරිම බලවත් ශක්තිමත් දෙයක් වෙන තුනේ. කුමක් වෙනුවෙන්ද? ධර්මය වෙනුවෙන්, සත්‍ය වෙනුවෙන්, සත්‍ය අවබෝධ කර ගැනීම වෙනුවෙන්, මනස අවබෝධ කර ගැනීම වෙනුවෙන්, මමත්වයේ දුරලීමේ කාර්යභාරය වෙනුවෙන් තමයි මේ හැම දෙයම සිද්ධ කරන්නේ. බුදු කෙනෙක්ගේ පාරමී ධර්මයේ සිද්ධ කරේ මමත්වයේ දුරවීම පිණිස. ඉතින් අපි ලේසි ධර්මයක්, සරල ධර්මයක් හැටියට මේක හිතන්න පුළුවන්. මේක ලේසි පාසු දෙයක් නෙමේ. අවුරුදු මිලියන ට්‍රිලියන ගණන් මේ විශ්වය පැවතුනාට, මේ මහා පෘථුවියෙන් මානව සත්ව වර්ගය අවුරුදු මිලියන ගණන් පරණ වුණාට, මේ වගේ උත්තුංග ශ්‍රේෂ්ඨ, මිහිරි, ශාන්ත, ඒක වචන නැහැ පින්නතුනේ මේ ධර්මයේ උත්තරීතර බව කියන්න මම ඒ වචන දුප්පත් එච්චර උතුම් ශ්‍රේෂ්ඨ පාරිශුද්ධ ඒ උතුම් ධර්මයක් පහළ වෙන්නේ අපිට අහන්න ලැබෙන්නේ අපිට අවබෝධ කරගන්න ලැබෙන්නේ මේ මහා විශ්වයේ අතිශයින්ම දුර්ලභ දුර්ලභ කාලයක පමණයි පිනතුන් මේකේ දුර්ලභ බව දන්නවනම් පිනතුනේ මේ වදයක් අපිට කඩා ගන්න ලැබුණාම අපි කනවා අතත් ලේව කනවා නේද පැණි බින්දුවක් බිම හැලෙන්න දෙන්නේ ඇඟේ වැටුණත් ඒකත් ඇඟිල්ලෙන් අරන් කනවා මේ වද කඩා ගත්තාම මයිදන් සද්ධර්මයේ මිහිර රසය දැනගත්ත අයත් එහෙම තමයි නේ මේ පැණි බින්දුව මේ ඇඟිල්ලෙන් කොහේ හරි වැටුණත් ඒකත් අරන් ආයි කනවා නේද ඒ වගේ විනතුනේ ධර්මයට සිත යොමු කරලා සම්පූර්ණයෙන් ධර්මයේ තුල ඒ දහම් රස භුක්ති විඳිනවා. එහෙම අපිට කොච්චර අතහැරීමේ බලවත් භාවයේ තියෙනවද කියලා මොහොතක් පරීක්ෂා කරලා බලන්න ඕන පින්නතුන්. මේ නෙක්ඛම්ම පාරමී බලය කොච්චර බලවත්ද කියලා බලන්න ඕන මේ කර්මයෙන් නිදහස් වෙන බලය. කුසල අකුසල කර්ම ලෝකේ තියෙනවනේ කර්ම ගොඩ ගහගන්න එකනේ තියෙන්නේ. බලන්න එක්කම්ම පාරමී. කර්මයෙන් නිදහස් වීම කියන එකටත් මම එතෙන්ට එන්න. කම්ම නිරෝධාය සංවත්තතේ. පොතට නෙමෙයි මං ගලපන්නේ ධර්මයේ හිතට. පොතට ගැලපුවොත් පොත රහත් වෙයි හිතට ගැලපුවොත් හිත රහත් වෙයි ඔබ කැමති පොත රහත් කරන්නද හිත රහත් කරන්නද හිත රහත් කරන්න පොතට නෙමේ ධර්මයේ ගලපන්න ඕන හිතට පොත්වල printing mistake ගොඩයි ඒකයි තේරුණා නේද ඒවයි ගොඩයි ඒ නිසා පොතට ගලපන හාමුදුරුවෝ ඉන්නෝ ඒගොල්ලෝ රහත් වෙන්නේ නැහැ ඒගොල්ලෝ පොත රහත් කරනවා විතරයි පොත බුදු වෙලා පොත රහත් වෙලා හැබැයි මිනිහා අමූලෝභ ද්වේෂ මෝහ වගේ කටයුතු කරනවා කියලා දැන් අපිට ලෝකෙ දිහා බැලුවහම පේනවා. ඒ නිසා ඔබ පොත රහත් කරන කෙනෙක් වෙන්න එපා. හිත රහත් කරන කෙනෙක් වෙන්න. පොතෙන් පෙන්නලා තියෙන මග හිතෙන් තමයි ධර්මය ප්‍රායෝගික කරන්න ඕන. බුදුහාමුදුරු අනර්ථ පද ගාථා 1000ක් මතක තියාගන්න කෙනාට වඩා අර්ථ පදයක් බවට ඒකපත් කරගන්න උත්තුංග ආර්ය ශ්‍රාවකයා පිරිනුවම් පාන මොහොතේ පවා අගේ කළා බුදුහාමුදුරුව. එනිසා ධම්මානුධම්ම ප්‍රතිපatti පරමාය පූජාය පොත් අල්ලගෙන තර්ක වාද විවාද කරගන්න එපා. කරුණා මෛත්‍රී සහගතව අපි කටයුතු කරන්න පුරුදු වෙන්න ඕන. පොත් රහත් වෙන්නේ ඔබ රහත් වුණාම පමණයි. නැත්තම් පොත්වල තියෙන වචන පමණයි. වචන වලට අරුත් දෙන්න පුළුවන් ගුණයක් දෙන්න පුළුවන් මිනිස්යාට පමණයි. එනිසා පොතට අරුතක් දෙන්න ගුණයක් දෙන්න ඔබට ශක්තිය ඇති කර ගන්න ඕනේ. ඊළඟට බිනතුනි හතරවෙනි එකට හැටෙද පඤ්ඤාව ප්‍රඥාව ප්‍රඥා පාරමිතාව. ඥාතක කතා ධර්ම පවා තියෙනවා මේ ප්‍රඥා පාරමිතාව පිළිබඳව. එතකොට මේ ප්‍රඥාව කියන එක පුරා ගන්න ඕන. ඔබ ළඟ මේ ප්‍රඥා පාරමිතාව කොච්චර පිරලා තියෙනවද? සමහර උදවිය ළඟ පින්නතුනේ මේ එක එක සමහර පාරමිතා තියෙන ඔක්කොම සම්පූර්ණයි. ප්‍රඥා පාරමිතා විතරක් අඩුයි. එහෙනම් සමහර අයගේ සීලේ තියෙනවා, දානේ තියෙනවා, නරිස්ක්‍රමයේ තියෙනවා, ශාන්තිය තියෙනවා, සමහරට සත්‍යපාර, අදිෂ්ඨාන, මෛත්‍රිය, උපේක්ෂා පාරමිතා ඔක්කොම සම්පූර්ණයි. සමහර උදවිය අහනවා ඇයි හාමුදුරුවනේ මට නිවන් දකින්න බැරි? එකක් අඩුයි. මුලින් හරි මැදින් හරි අගින් හරි කොහෙන් හරි දසපාරමිතාවෙන් එකක් අඩුයි. 10ක් දුන්නේ 10ම පූර්ණේ වෙන්න ඕන. පැහැදිලි නේද? එකක් අඩුවෙන් තියන්න බෑනේ. දැන් ඔබේ බයිසිකලේ තියනවා නේද මේ පාපෙදිය? පාපෙදිය දුවන්නේ චේන් එකකින්. බයිසිකල් චේන් එක කියලා නේකට කියන්නේ. ඒ චේන් එකේ එක පුරුකක් අඩු වුණාම බයිසිකලේ පදින්න පුළුවන්ද? බෑනේ. ඒ පුරුක තියෙන්න ඕන, ඇමිනෙන්න ඕන. ඒ වගේ තමයි පින්නතුනේ සමහර අය කියන්නේ අනේ මගේ ඔක්කොම හරිනේ කියලා කියනවා. බලනකොට එක පුරුකයි කැඩිලා තියෙන්නේ. එක පුරුකක තමයි පින් එකක් පැනලා තියෙන්නේ. හැබැයි ඒක මුළු චේන් එකටම බලපානවද නැද්ද? මාලයක් වුණත් එහෙමනේ. එක තැනක නම් එක කොක්කක නම් මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. ඒක මුළු පද්ධතියටම බලපාන. ඒ නිසා ප්‍රඥාව දුර්වල වෙලා ගියොත් අනිත් ඔක්කොම පාරමිතා තිබිලා තරන්නේ. ඒ වගේම සීලේ දුර්වල වුණොත් ඒත් වෙන්නේ. දාණය සමහර අය ළඟ තියෙන එක තමයි දාණය පරිත්‍යාග සීලී බව කියන එක. එහෙම කරන්නේ. ඒක හිතාවහම ඕන්නේ මොකටද කියලා හිතනවා. අපිටත් වඩා හමුදුරන්ට දිනවා අපි මොකටද ලයික් බිලට දෙන්නේ කියලා හිතනවා. ඒක නිසා ඒ තමන්ගේ ඇතිවෙන ඒ ලෝභ ද්වේෂ මෝහ මතින්ද ඒක ඇති වෙන්නේ කියලා තමන් බලන්න ඕන. තමන්ගේ අගහිංසකතා නිසා පහසුතා දෙක ඇති වෙන්නේ කියලා බලන්න ඕන. මොන හේතුවෙන්ද කියලා බලන්න ඕන. සාවින්හාසේ කියනකොට හරි කාටහරි දන් දෙනකොට නැති බැරිකම නිසා දෙනවා නම් දුගී මාගී යාචකාදීන් හොයලා දෙන්න ඕන. ඉතින් නැති බැරිකම හොයලා දන් දෙන කෙනෙක් බවට පත් වුණොත් බුදුහාමුදුරන්ගේ කාලෙවත් මෛත්‍රී බුදුහාමුදුරන්ගේ කාලෙවත් මෛත්‍රී බුදුහාමුදුරු කියන්නේ දුප්පතෙක් නෙමෙයිනේ. නේ? මහරජතුමාගේ ප්‍රධාන සෙන්පතියගේ පුතෙක් හැටියටනේ නේද? එහෙම උපදිනවා කියන්නේ. වන පොතේ හැටියට තියෙන්නේ. එතකොට දුප්පතෙක් නෙමෙයි. ඈ අමාත්‍යවරයා. අමාත්‍යවරයා හැටියට දුප්පත් නෙමෙයිනේ දැන් බුදුහාමුදුරුගේ දුප්පත්කම බලලා දන් දුන්නොත් කවුරුත් දන් දෙන්නේ නැහැ. ඈ විසාකාවත් කල්පනා කරනවා මගේ මේ මාළේ විකුල්ල මම මොකට මේ වාදනවද මම මාළේ දාන් ඉන්නවා මේ බුදුහාමුදුරන්ට අර තාත්තට කියලා කරවගන්න බැරි රජතුමානේ. ඉතින් ඒ නිසා දුප්පත්කම කියලා හිතලා දෙන එකට සාවින්හන්සලට දන් දෙන්න හම්බ වෙන්නේ නැහැ. සාවින්හන්සල ඔක්කොම ඉන්නේ BMW වල, Benz වල. එහෙම නැත්නම් දැඩි ආරක්ෂා මත, එහෙම නැත්නම් ලොකු ලොකු සාවින්හන්සල වෙන්නේ ඒ ගණේට ඉන්නවා. ඒ නිසා නැතිබරිකම හොයලා දෙනවා නම් ඒගොල්ලන්ට ඉතින් ළමා නිවාස, එහෙම නැත්නම් වැඩිහිටි නිවාස යාචකයෝ තමයි හොයාගෙන යන්න වෙන්නේ. ඒ තැන්වලටත් දන් දෙන එකේ පිනක් නැහැ කියන්නේ ඒ පිනක් තියෙනවා. හැබැයි සාවින්හන්සලට දෙන දානේ ඊට වඩා වෙනස් දෙයක් වෙනවා. ඒක ගුණයට දෙන දානයක්. අරක යාචක කමට හිඟන කමට දෙන දානයක්. ස්වාමින්වහන්සේලාට දෙන්නේ ප්‍රඥාවට, ගුණයට උන්වහන්සේලාගේ තියෙන උත්තරීතර ආධ්‍යාත්මික සීලයට තමයි දෙන්නේ. කයින් සීල් නම් මම කියන්නේ නැහැ, මම අගය කරන්නේත් නැහැ, මට වැඩකුත් නැහැ කෙනෙක්ගේ කයේ සීල් නම්. කය කියන්නේ ඉතින් ඕන වෙලාවට ස්ලෝ ඩවුන් කරන්න පුළුවන්, ඕන වෙලාවට හයි ස්පීඩ් කරන්න පුළුවන්, ඒක හයියෙන් දුවන්නත් පුළුවන්, හිමියන්න පුළුවන්. ඉතින් හිමියෑව සීලයයි, හයියෑව මසංවරයයි, දුස්සීලයයි. වතුර වක් කරන්න ආනකොට සීලයයි, පීනලා නැවොත් දුස්සීලයයි. අනේ මන්ද ඒ සීල නම් මට කියා ගන්න තේරෙන්නේ නැහැ. ඒක කොහෙන්ද ඒක වෙන්නේ කියලා. 12ට ගෑව පලින් ගෑවම සීලයයි, පස්සේ ගෑවොත් දුස්සීලයි. මට නම් ඒක නිකම් කම්පියුස් වෙනවා. මගේ ඔළුව හිතා ගන්න බෑ මොකද්ද මේ කතාව කියලා. ඉතින් ඒ නිසා එහෙම සීල් නෙමෙයි මේ කතා කරන්නේ. ආර්ය උත්තම සීලය, ඒ කියන්නේ අවුරුදු බුද්ධ කාලයෙන් අවුරුදු 20කට කලින් තිබිච්ච සීලය ගැන මම මේ කතා කරන්නේ. 20කට පස්සේ නෙමෙයි විනය ශික්ෂාවේ. තේරුණා නේද? එතකොට අරියතුන්ලා නිර්මාණය කරන සීලයක් තිබුණා අවුරුදු 20කට කලින් උත්. ඊට පස්සේ ශාසනයක් හැටියට යම් නිර්මාණයක් කිරීම සඳහා වික්ෂුන් අතරේ නොයෙකුත් අකටයුතුකම් සිද්ධ වෙන නිසා එක එක් තැන්වලදී යම් යම් විනය පද්ධතිය කියන එකක් බුදුහාමුදුරු නිර්මාණය කළා. ඉතින් ගොඩාක් උදවිය මේ විනය පද්ධතිය සීලය කියන එකට පටලවා ගත්තා. ඊට පස්සේ ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. සීලය සහ විනය අතර ගැටලුවක් ඇති වෙලා තියෙනවා. ඒවා මේ ලියන්න බැරි ප්‍රශ්න. ඒ නිසා තමයි ආර්යයන්ගෙන් ශූන්‍ය වූ අනවබෝධිත පිස්සන් පිරිච්ච රටක් බවට, ලෝකයක් බවට පත් වෙලා තියෙන පින්නතුනේ. ඒකයි ඒ ධර්මයේ තේරුම් ගත්තේ නැති මිනිස්සු නිසා. ඒ නිසා මේ ලෝකය එච්චර සුන්දර තැනක් වෙලා නැහැ මේ වෙනකොට. භික්ෂු ශාසනය හරි සමාජය හරි ලෝකේ හරි සුන්දර තැනක් නෙමෙයි කියලා දැන් අපිට තේරෙනවා. ඒ නිසා අපි බොහොම ප්‍රඥාවන්තව කටයුතු කරන්න ඕන. හැමෝටම නිවන් දකින්න බෑ. හැමෝගෙම හිතේ දානය නෙමෙයි බලවත්, සීලය නෙමෙයි බලවත්, ප්‍රඥාව නෙමෙයි බලවත්. මොනවද? ලෝභ ద్వේෂ මොහ වෛරය ක්‍රෝධය ඊර්ෂියාව මහාන වුණාට පස්සේ ගොඩාක් ඒවා ඇති වෙනවා. ඒක හරී පරිස්සම් වෙන්න ඕන. හරී පරිස්සම් වෙන්න ඕන. ගිහියන් තුලත් ඇති වෙනවා, පැවිද්ද තුලත් ඇති වෙනවා. ඈ ධර්මයේ උඩින් පිස්තෝලයක් තිබ්බහම පිස්තෝලෙත් ත්‍රිපිටකයේටම අදාළ එකක් බවට පත් වෙනවා. ඒකනේ සමහර අය භාවිතා කරන්නේ. ඈ ත්‍රිපිටකේම කෑල්ලක් වෙනවා. ඒ කියන්නේ ත්‍රිපිටකේ උඩින්නේ පිස්තෝලෙ තියන්නේ. තේරෙනා නේද? ඉතින් ඒ නිසා ආගම උඩින් තමයි ගොඩාක් අය අද තමන්ගේ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පළිගැනීම් ඔක්කොම දේශපාලනේ පවා තියාගෙන ඉන්නේ කොහෙද? ආගම මතින්, ආගම උඩින් තියාගෙන ඉන්නේ. එතකොට ඒකට ඕ සායමක් ගෑවෙනවා, පාරිශුද්ධ භාවයක්පත් වෙනවා. තේරුණා නේද? තිව්වා ගැට කියලා වැඩක් නැහැ. ඒ නිසා ප්‍රඥා පාරමිතා බල ඔබ තුර කොච්චර බලවත්ද කියලා බලන්න. මොකද ප්‍රඥාව කියන්නේ? මං ඔබට බනිනවා, දොස් කියනවා. ඔබට ඒක දැනෙන්න ඕන, මේ හොඳටද බැන්නේ, මේ නරකකටද බැන්නේ කියලා. අන්න එකට කියනවා ප්‍රඥාව කියලා. සමහර අය නරකකටත් බනිනවා, හොඳකටත් බනිනවා. ඒ කියන්නේ මට හොඳක් සිද්ධ වෙන්න බනිනවා, නරකක් සිද්ධ වෙන්න බනිනවා. එතකොට මම ඔබට පොළු පහරකින් ගහනවා. ඔබට ප්‍රඥාව තියෙනවා නම් ඔබට තේරෙනවා ඒක නුවණින් බැලුවාම මේ මගේ හොඳට ගහපු පොළු පහරක්ද, මට විපතක් කරන්න ගහපු පොළු පහරක්ද කියලා. අන්න ඒකට කියනවා ප්‍රඥාව කියලා. දැන් මම ඔබට හොඳ කියනවා, අගය කරනවා. ඔබට ප්‍රඥාව තියෙනවා නම් ඔබට තේරෙන්න ඕන මං ගුණාට හඳන්න හොඳ කිව්වේ, මුරුන් ගත්තේ තියන්න හොඳ කිව්වේ නෑ. මම බලවත් කරන්න, මම මොටිවේට් කරන්න, මම මේ මග යන්න ඉස්සරහට ඇති කරන්න, මගේ හිත සුවපත් කරන්න මේ හොඳ කිව්වේ කියලා ඔබට තේරෙන්න ඕන. තේරෙන්නේ මේ හොඳ කීම අතරේ තියෙන නොයෙකුත් ගොණ්ඩු. හානේ ඔයා හරි ලස්සනයි කියාගෙන එන අයත් එක්ක හරි පරිස්සම් වෙන්න. ඒක ඇත්තද නැත්තද? ඈ එහෙම දේවල් තියෙනවා නේද? ඔයාලට නම් යමක් කමක් තියෙනවා, හරි දියුණුවේ හරිම සන්තෝෂෙන් අපි ඉන්නේ කියලා ආවොත් එහෙම කොඩි විනයක් දාලා යන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා අපිට ප්‍රඥාව කියන එක තුළ තියෙන්නේ අන්න ඒ වගේ গুপ্ত අර්ථ සැඟවුණු දේවල් සොයා ගන්න පුළුවන් අවධියක් තියෙනවා. ඒක මම අතු පිටින් ඔය පැහැදිලි කරේ. ඊළඟට විනෝදනි තමන්ගේ හිතේ පහළ වෙන දේවල් තියෙනවා, සිතවිලි තියෙනවා, මාර්ග තියෙනවා, අදහස් තියෙනවා, සංකල්ප තියෙනවා, ආකල්ප තියෙනවා, විකල්ප තියෙනවා, මොනවා හරි මනස තුල ඇති කරගන්න දේවල් තියෙනවා. මෙන්න මේ දේවල් මේ විදියට ඇති කරගත්තාම මේ මාර්ගයේ ගමන් කළොත් මේ මාර්ගයට වැටෙන්නේ. මේ මාර්ගයේ ගමන් කරොත් මේ මාර්ගයට වැටෙන්නේ. මේ මාර්ගයේ ගමන් කරද්දි මට මේ දේ දැනෙන්නේ. මේ මාර්ගයේ ඉද්දි මට මේ වගේ දේවල් දැනෙන්නේ. මේ ස්පර්ශය නිසා මේ වගේ තත්ත්වයන් ඇති වෙන්නේ. මේ මනස නිසා මේ වගේ තත්ත්වයක් ඇති වෙන්නේ. මේ දැනට මම ඇති කරගෙන තියෙන පෞරුෂය නිසා මට මෙන්න මේ වගේ දෙයක් ඇති වෙන්නේ. ඔය ඇත්තන්ටම විවිධ පෞරුෂ තියෙනවා. ඒ පෞරුෂය කියලා කියන්නේ තමන් අල්ලගත් එක තදින් අල්ලගෙන නැගිටින එකට. ඔක තමයි පෞරුෂය. පෞරුෂය විවිධයි. ඔය ඇත්ත හැමෝටම පෞරුෂයක් නැද්ද? තියෙනවා. පෞරුෂය කියන්නේ මමත්වය. ඒක අල්ලගෙන ඒක තුළින් නැගිටිනවා. ඉතින් ධර්මයෙන් ඇති වෙන පෞරුෂයක් තියෙනවා වෙනම. ලෝකෝත්තර ඇති වෙන පෞරුෂය. නැත්තම් මේ පුජ්‍යල මමත්වයත් එක්ක ඇති වෙන පෞරුෂය කියලා කියන්නේ ආන්න එහෙමනම් මේ මමයි කියලා මේ නැගිටලා ඉන්න එක ඇතුළේ මොන වගේ රහද්ද තියෙන, ලෝභ ද්වේෂ මෝහ කොච්චර තියෙනවද? මේ මනස මේ පෞරුෂය මේ භාවිතා කරොත් මේක ගතිය බවට පත්වන්නේත් මේ පෞරුෂයමයි. මේ ගතිය මොන වගේ ගතියක් හැටියටද දැන් සැකසিলা තියෙන්නේ? පෙරේත ගතියක්ද, දේව ගතියක්ද, යක්ෂ ගතියක්ද, කුම්බාණ්ඩ ගතියක්ද, තිරිසන් ගතියක්ද, මල පෙරේත ගතියක්ද, මොන ගතියක් තුලින්ද මේ පෞරුෂය නැගිලා තියෙන්නේ? ඕක අඳුන ගන්න පුළුවන් නම් ඒකට කියනවා ප්‍රඥා. තමන්ගේ ගතිය සමහර අයට අඳුන ගන්න බෑනේ. මගේ හරි විනෝදාංශයක් තමයි කෙනෙක්ගෙන් අහන එක මේ හා ලබනාත් මේ කවුරු වෙලා ඉපදේද මෙරළ ගියාට පස්සේ මිනිස්සුන්ගේ කටවල් වලින් එන වචනයක් පුදුම ඇත්තක් සමහර අය ඕන එකෙක් වුණා විසයින්නාත් ඈ බල්ලෙක් වෙලාවත් උපදිත් දන්නේ නැ මේ යන විදියට එක එක වචනේ ඉන්නේ වින්නතුනේ තේරුණා නේද ඉබේම නෝ නයි පොලකෙක් කියලා ඉපදෙද්දන්නේ. මිනිස්සෙක් කියලා උපදින්න හැකියාව ලැබෙද්දන්නේ එක එක වල. දිව්‍ය ලෝකේ උපදින්නන්නේ. මගේ බලාපොරොත්තු නම් මෛත්‍රී බුදුහාමුදුරන්ගේ කාලේ වෙනකන් ආයි එන්න ඕනේ නැහැ කියලා. මිනිස්ස ලෝකේ හරි ලස්සන කතාවක්. ඉතින් මට හරි විනෝදාංශයක් මම කෙනකින් අහනවා ඕනම වෙලේ කමුණාම ලබන ආත්මේ කවුරු වෙලා උපදින්න කැමතිද කියලා. නිකමට අහලා බලන්න ඕන කෙනකින් අහලා බලන්න. එයාගේ මතුවෙන කටින් ඒ ස්වභාවික අවිවාජ්‍ය මතුවෙන වචනවල එයාගේ මුළු ජීවිතේම කියවෙනවා. අම්මා තාත්තගෙන් උනත් නිකන් අහලා බලන්න. සමහර අය නේ කියන්නේ ඔය මූසල කතා හමුදුනේ ඕවා කියන්න එපා කියලා. ඒ මූසල කතා වෙන්නේ කොහොමද? උපතහා මරණේ අතර ජීවිතේ කතා කරන එක මූසල කතාවක්ද? ඈ මූසල කතාවක් නෙමෙයි. බුදුහාමුදුරුවන්ගේ පිරිනුවම් පෑම මංගල්‍යයක්. පරිනිර්වාණ මංගල්‍යයක් ඒක. ඇයි අපි අවමංගල්‍යයක් කරගන්නේ? අපිත් අපේ ජීවිතේ සමු ගැනීම මංගල්‍යයක් කරගමු නේද? ඒ උපතහා ජීවිතය කියන්නේ මරණය කියන්නේ වෙන දෙකක් කියලා හිතාගෙන ඉන්න අයට නේ ඔය ප්‍රශ්නේ තියෙන්නේ. දෙකක් නෙමෙයි මේ හැම මොහොතකම අපි මිය යනවා. මේ මොහොතේ අපි මිය යනවා. මේ මොහොතෙත් මිය යමින් මේ පවතිනවා. අපි කෙස් මිය යනවා, හැම මිය යනවා, මාංශ පේශි මිය යනවා. ඈ මේ හෘදය මොහොතින් මොහොත ගැහෙන හැම වාරයක් පාසාම මිය යනවා. එනිසා ප්‍රඥාවෙන් අඳුන ගන්න ඔබේ ගති පෞරුෂය. ඒ ගති පෞරුෂය අඳුන ගන්නවා කියලා කියන්නේ මුළු ආත්මයම අඳුන ගන්නවා කියන එක. දැන් මේ අපි වෙලා තියෙන ලෝකෙට කෙනෙක් වෙන්න යනවනේ. ලෝකෙට කෙනෙක් වෙන්න යනවා. ලෝකෙට අහවල් තත්ත්වයේ කෙනෙක් වෙන්න යනවා. ලෝකෙට කෙනෙක් වෙලා වැඩන්නේ තමන්ට කෙනෙක් වෙන්න. තමා තුළ කෙනෙක් වෙන්න. ඒ කෙනා කවුද? තමාට වටිනා කෙනෙක් බවට පත් වෙන්න. එහෙනම් තමා තුළ අපි වෙන්න ඕන කිසිවෙක් නොවෙන්න ඕන. කෙසේක් නෑ ලෝකෙට නම් ඉතින් කෙනෙක් වෙලා රංගනයක හිටියට කමන්නේ නෑ. දැන් මමත් ඒ රංගනේ ඉන්න එපා. ලෝකෙට මම භික්ෂුවක් කියන රංගනේ ඉන්න ඕන. ඔබ ලෝකෙට මම වෛද්‍යවරයෙක් කියන රංගනේ ඉන්න ඕන. ජොබ් එකට ගියාම ඉන්න ඕන නේ. එහෙම ඉන්න ඕන. මම ලෝකෙට මහාචාර්යවරයෙක් කියන රංගනේ ඉන්න ඕන. එහෙම නැත්තම් මේ මොකද්ද කියලා බලන්නේ නේ. ඈ නැත්තම් මහාචාර්යවරයට ළමයි පුටු උඩ වාඩි වෙලා උගන්වන්න ඉඩ තියෙනවනේ. ඒක නිසා පොලිසිය නිල ඇඳුම දරගත්තාම මම පොලිසි නිලධාරියෙක් කියන කෙනෙක් වෙන්න ඕන. ඒ ලෝක රංගපෑම තමා තුල කෙනෙක් නොවෙන්න ඕන. තමා තුල මම කෙනෙක් නෙමෙයි. මගෙන් ඇහුවොත් ඔබ භික්ෂුවක්ද? ඔබ පිරිමියෙක්ද? ඔබ ගැහැණියක්ද? ඔබ සිංහලද? ඔබ දෙමළද? මම කෙනෙක් නෙමෙයි. හැබැයි ලෝක මායාවට අපි ඒ ධර්මයෙන් බලද්දි එහෙම කිව්වට ලෝක මායාවෙන් අපි කෙනෙක් වෙලා ඉන්න ඕන. ඒකට කියනවා සම්මුති පැවැත්ම සහ සම්මුති වහර කියලා කියන්නේ ඒකට. දැන් අපි මම කියලා කතා කරන්න මම කරන්නම් මම ඉන්නම් මම වඩින්නම් සම්මුති වහර හොඳින් භාවිතා කරන්න. තේරුණා නේද? සම්මුති වහර භාවිතා කරනවා. සම්මුති වහර භාවිතා ඒ නිසා ප්‍රඥාවටම තමයි අඳුනගන්නේ පින්නතුනේ. ප්‍රඥාවෙම තමයි අඳුනගන්නේ මෙතන ගති විමුක්තයි කියලා. ගති අඳුනගන්නේ ප්‍රඥාවෙන්. ගති විමුක්තයි කියලා තඳුනගන්නවා ප්‍රඥාවෙන්. හැබැයි එතෙන්දී පොඩි වෙනසක් වෙනවා. අතනින් න්‍යායක් අඳුනගත්තට මෙතනින් න්‍යායක් හමු වෙන්නේ නැති නිසා ඒකද කියනවා ඒ න්‍යාය අඳුනගන්නේ ප්‍රඥාවත් එවිට විමුක්ති වෙලා ඒ න්‍යාය අඳුනගන්නේ. ගොඩක් ගැඹුරු කාරණයක්. දැන් ප්‍රඥාවෙන් සියලු ගති හඳුනාගත්තට තේරුණා නේද? සියලු ගති හඳුනාගත්තට මේ උතුම් ගති විමුක්ත ඥානයටම මේ ගති ටික දැනගෙන අවබෝධයෙන් අතහැර දැම්මට පස්සේ පාරමිති සම්පූර්ණ වුණාම 10ම එයා ඒ විමුක්තිතාවේ අඳුන ගන්නකොට ප්‍රඥාවත් විමුක්ත වෙනවා. ඒක තවත් විදිහකට පැහැදිලි කරන්න දෙන්නකොට රතු පාට දකිනකොට ඇහත් රතු වෙනවා. නිල් පාට දකිනකොට ඇහත් නිල් වෙනවා. කොළ පාට දකිනකොට ඇහත් කොළ පාට වෙනවා. ඒ වගේ ප්‍රඥාව කියලා කියන්නේ එහෙම දෙයක්. එහෙම නැතුව ප්‍රඥාව ඇතුලේ මොකක්වත් නැහැ. ඒක ඇතුලේ මොකක්වත් නැහැ. ඒකට වැටෙන දේත් එක්ක තමයි ඒක ආරෝපණය වෙන්නේ. ඒක ලස්සන දෙයක් වෙනතුර. ඒක ආරෝපණය වෙන එකයි ප්‍රඥාව කියලා කියන්නේ. හැබැයි මෙන්න මේ සත්වයාට මේ හොඳ සිහියක් නුවණක් තියෙන හොඳ උතුම් ගුණධර්ම තියෙන මේ මානවයාට තමයි මේක අඳුන ගන්න පුළුවන්. ඒ නිසා ප්‍රඥාව කියන්නේ හරී සංකීර්ණ දෙයක් වෙනතුනේ. ඒක සුන්දරයි. දවස් ගණන් එළිය වෙනකන් රැය වෙනකන් කතා කරන ඕගේ දේවල් තියෙනවා. ලස්සන දේවල් තියෙනවා. ඉතින් ප්‍රඥාවන්ත කෙනෙක්ද කියලා බලන්න ප්‍රඥා පාරමිතාව පූර්ණේ වෙලා තියෙනවා. නැත්තම් එයාට මේ නිවන් මඟ හරියට යන්න බෑ. ප්‍රඥාවෙන් තමන් යන්නේ කොහේද නැද්ද කියලා දැන් ප්‍රඥාව තියෙනවද මේ සමාජයට කියලා හිතනවා මේ පව පින අඳුනන්නේ නැති සමාජය. දානයක් දීලා තමන්ට පින් සිද්ධ වුණාද පව් සිද්ධ වුණාද දන්නේ නැති සමාජයේ කොහොමද ඉතින් ප්‍රඥාව? ඈ ප්‍රඥාවෙන් එයා දකින්න මං කරේ අද අකුසලයක්ද කුසලයක්ද කියලා නේ. අන්න ඒකයි. එසා ප්‍රඥාව කියන එක තාම වැදගත් කාරණයක් බවට පත් වෙනවා. ඒ නිසා ප්‍රඥාවෙන් කරන්නේ හඳුනා ගැනීම කියන එක ඇති කරගන්න ඕන. ඊළඟට පිටුතුරේ අපිට තියෙන්න ඕන එක එක කියලා ඉවර නෑ ඇත්තෙම. අපි ඉස්සරහට තව කතා කරමු හොඳේ. කියලා ඉවරයක් වෙන්නේ නෑ. අපිට මේ 10ම පොඩ්ඩක් ඉවර කරගන්න බැලුවේ. ඒ නිසා මම හිතන්නේ මේක 1000ක් විග්‍රහ කරන්න තියෙනවා නම් මේකෙන් 10ක් වගේ තමයි විග්‍රහ වෙන්නේ කතා වෙන්නේ. අපි අනික් දේවල් ගොඩාක් අවබෝධ කරගන්න හිතලම එතකොට ඒක තමන්ගේ දෙයක් බවට පත් වෙනවා, බලවත් වෙනවා. ඊළඟට විනෝදුනේ අපිට තියෙන්න ඕන වීරය පාරමිතාව පස්වෙනි එක. පඤ්ඤා විරියේන පංචම. මේ පස්වෙනි එක තමයි වීරය. වීරිය කියන එක තියෙනවා. කුමක් සඳහා වීරියද? සත්‍ය අවබෝධය සඳහා, ධර්මය සඳහා තියෙන වීරිය. දැන් පින්නතුන් මෙතෙන්ට ආවෙත් යම් වීරියකින් බලවත්කමින් ආවේ. ඈ ගෙදර ළමයි අඩන්ති. එහෙම නැත්නම් ගෙදරින් එක එක නිවුස් එද්දි අර වැඩේට යන්න තියෙද්දි මේ වැඩේට යන්න තියෙද්දි අපි වීරිය කළා බණ හාන්නෙන්න. අපේ පැටල් එක අපි පෑගුවා වාහනේ බණ හාන්නෙන්න. ඒක තමයි වීරිය. හරි. දැන් ධර්මයට වාඩි වුණා. මගේ ජීවිතේ සුවපත් බවක් ඇති කරගන්න ඕන, සතර අපායන් දුක් වලින් නිදහස් වෙන්න ඕන. මා ජීවිත ධර්මයක තියෙන උත්තරීතර අවබෝධයයි කියන්නේ මේ සත්‍ය අවබෝධය. මේ සත්‍ය අවබෝධය කර ගැනීම සඳහා මම වෙර වීරිය දරන්න ඕන කියලා දැන් මෙතනත් වීරිය කරනවා. තමන්ට තමන් ආදරේ නම් එහෙම කරනවා ඇති. ධර්මය කියන්නේ තමන්ගේ දෙයක් මිසක් ඒක ආනන්ද හැඳුනගේ දෙයක් නෙවෙයි. ඒස ධර්ම අවබෝධය කියන එක වාසිය ලැබෙන්නේ ආනන්ද හැඳුනට නෙවෙයි. තවන්න සුවසේ නිදා ගන්න, තවන්න සුවසේ අවදි වෙන්න, තවන්න සුවසේ ජීවිතේ මැරෙනකන් ජීවත් වෙන්න ප්‍රශ්න ඇති වෙන ඒවා ලිබේ හේදිලා යන උදක ප්‍රසාද මාණික්ක වගේ ධර්ම රත්නයක් පහළ වෙන ආධ්‍යාත්මික සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසාදී දස සංයෝජනයන් පුපුරවාගෙන නැගෙන මහ පොළොව පුපුරවාගෙන නැගෙන පිනතුනි පැලයක් වගේ තමන්ගේ ආත්මය තුළින් පිබිදෙන දහම ධර්මය. අධර්මයේ දුරු වීමත් ධර්මයේ පහළ වීමත් එකවර සිද්ධ වෙනවා. එනිසා පින්නතුනේ වීරිය අවශ්‍ය කරනවා. වීරිය නැත්තම් දානය පවත්වන්නත් බෑ, සීලය පවත්වන්නත් බෑ, නෛෂ්කම්මේ පවත්වන්නත් බෑ, ප්‍රඥාව පවත්වන්නත් බෑ, ශාන්තිය සත්‍යය පවත්වන්නත් බෑ, අදිෂ්ඨානය මෛත්‍රිය උපේක්ෂාව පවත්වන්නත් බෑ. ඒවා බැලන්ස් කරගෙන ගෙනියන්න, ඒවා සමතුලිත අවශ්‍ය කරන වෙලාවට ඒවා බලගන්වන්න, බලවත් කරන්න වීරිය කියන එක ඕන. තේරුණානේ? වාහනයක නම් තියෙනවා අශ්ව බල කියලා එකක් තියෙනවා, හෝස් පවර් නේද? ඒකෙන් තමයි වාහනය බල ගන්නන්නේ. කඳු අදිනවද නැද්ද? දැන් සමහර වාහන තියෙනවා නේද කඳු අදින්නේ නැහැ. කඩු ගන්නාම එහෙම හිටලා පස්සට එන වාහන අපි දැකලා තියෙනවා. ඇයි? වීරිය මදි. ඉතින් මේ ධම්මගෙත් සමහර උදවියේ ඉන්නවා ඒ කඳු අදින්නේ නැහැ. තේරුණානේ? කඳු අදින්නේ නැති වාහන තියෙනවා. සමහර අය වාහන හොඳ බලවත්. 18 වංගුව වුණත් නැගගෙන ඒ ගිරි දුර්ග නැගගෙන යන්න පුළුවන් බල සම්පන්න වීරයෙක් තෙන්න ඕන. මේන ඒකට කියනවා වීරිය පාරමිතාව. පිරතුනි අපි කොච්චර කටුක පරිසරයක් පහු කරගෙනද ඇවිල්ලා ඉන්නේ. පිරතුනි මම බොහෝ කාලයක් සෙරප්පු නැතුව වීරවන්තව පාරය විදිහගෙන යනවා. අදිෂ්ඨානේ සත්‍ය අවබෝධ වෙනතුරු සෑම ආරණ්‍යයක් ආරණ්‍යයක් ගාන යනවා. හැම කෙනෙක් ළඟම ගිහිල්ලා උපේක්ෂාවෙන් වැඳලා පුදලා මේ ධර්මය අහනවා. මට සෑහෙන්න පුළුවන් දහමක් මෙයා ළඟ තියෙනවද කියලා අහනවා. ඉගෙන ගන්නවා, පොත් බලනවා, පුස්තකාල පෙරලල බලනවා, එක එක කෙනා ලියපු පොතපත දිහා බලනවා, දර්ශන වේද පිළිබඳව බලනවා. හිත ඇතුලෙන් ලොකු සටනක් කරනවා, මේ හිතෙන් නිදහස් වෙන්න ඕන, මේක හරියන්නේ නැහැ, මේක දුක් ගොඩක්, මේ හිත ප්‍රශ්න ගොඩක්, කුණු ගොඩක්, කුණු බෑග් එකක් තියාගෙන ජීවත් වෙනවා වගේ වැඩක්. මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා ධර්ම තියාගෙන ජීවත් වෙනවා කියන්නේ කුණු මල්ලක් තියාගෙන ගඳ ගන්න කුණු මල්ලක් තිබ්බා වගේ. අර සෝපාග දරුවා මලකුණක බැඳලා තිබ්බනේ නේද? ඉතින් මලකුණක බැඳලා තියෙනා වගේ එකක් තමයි ඇත්ත වශයෙන්ම මලකුණ. පිටින්ද ඇතුලෙන්ද දන්නේ හැමෝම ඇතුළතින් මලකුණක් බැඳගෙන ඉන්නෝ වගේ තමයි. හාමුදුරු කෙනෙක් වේවා, ගිහියෙක් වේවා, පළවෙනි ආර්ය භූමියටපත් වෙච්ච නැති හැම genuම මලකුණක් ඇඟේ බැඳන් ඉන්නෝ වගේ දෙයක්. ඒක වැරදි කියන්න පුළුවන්ද? නෑ, බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා අප්‍රමාදී මිනිසා මලමිනිහෙක් කියලා. ඕ අප්‍රමාද ප්‍රමාද මිනිසයා මලමිනියක් වගේ. අප්‍රමාදීෙක් කෙනා නොමලමිනි මිනිසෙක් වෙනවා. ප්‍රමාද මිනිසයා මලමිනියක් වෙනි කියලා දේශනා කරනවා. ඒ කියන්නේ මලමිනියක් ඇඟේ බැඳන් තමයි හැම මිනිසෙක ඉන්නේ. ඒ කියන්නේ ගඳ ගන්න මලමිනියක්. එවනම් තවන්න වීරිය තියෙන්න ඕන, බලවත් වීරිය පාරමිතාව බලවත් වෙලා තියෙන්න ඕන ධර්මයේ සාක්ෂාත් කර ගැනීමට. සමහර උදවියගේ මේ අනිත් සියලුම අංග 9ම තියෙනවා. වීරිය විතරක් අඩු වෙන අය ඉන්නවා. ඒ අයට සත්‍ය අවබෝධ කරගන්නත් බැහැ. මේ වීරිය අඩුව නිසා, මේ වීරිය අඩුව නිසා සත්‍ය අවබෝධ කරගන්න බෑ. වීරිය අඩු නිසා සත්‍ය අවබෝධ වෙන්නේ. ශාන්ති පාරමිතාව. ඒ කාරුණික බව, යහපත් බව ධර්මයේ තව තැනකක කියන මෘදු අනතිමානී බව. දැඩි රළු නොවන ස්වභාවය, කාරුණික ලතෙත් සිත් ඇති බව කියන එකත් වෙනතුනේ ප්‍රශ්න විසඳන්න, ධර්මයේ තේරුම් කරගන්න, ජීවිතයේ ජය ගන්න ඉතාම වමනා දෙයක්. දැන් අද මේ ලෝකේ යුද්ධ ඇති වෙනවා, මහා විශාල යුද්ධ ඇති වෙලා තියෙනවා. ඇයි ඒ? ඒ ශාන්ති පාරමිතාව නැති නිසා. ඒ ලතෙත් මනසක් නැති නිසා. අපි වුණාට හිතන හරි ශ්‍රේෂ්ඨය. පුටින් කියන්නේ මාර මිනිහෙක්. මාර මිනිහෙක් නෙවෙයි ලෝක විනාශකාරයෙක්. සැලෙන්කි කියන්නේ සෑහෙන ලොකු කෙනෙක්. අමු මෝඩෙක් නපුසකෙක්. මන් දන්නේ මට වෙන්නේ ලෝකයක් විනාශ කරන මිනිස්සෙකුට අනවබෝධයෙන් ප්‍රඥාවෙන් ලෝකෙ ජය ගන්න නැතුව කරන මිනිස්සෙකුට උතුම් තත්ත්වයක් මන් දෙන්නේ. ඇමරිකාවේ ජනාධිපති කියන්නේ හරි මිනිස්සෙක්. මන් දන්නේ ඒ වගේ රටවලුත් මෙච්චර මෙන්ටල්ලා තෝරගන්නේ ඇයි කියලා. පොඩ්ඩක් ඔළුව තියෙන කල්පනාව තියෙන මතක ශක්තිය තියෙන මිනිස්සෙක් පෑන කොහෙ තිබ්බද කියලාවත් මේ ලංකාවෙන් ගියපු බෝවිච්ච රෝගයක්ද කොහෙද ලංකාවෙත් ඒක නාගි හුචක්කු දෝරගන්නේ මේ රජ කරවන්නේ යකෝ ගුවන් යානයක් කෙලවන්න ගන්නේ සීනි තියනවද බලලා ප්‍රෙෂර් තියනවද බලලා වයස බලලා ඔය ඔක්කොම බලලා රටක් පදවන්න දෙනෝ අමූ නාකියෙක් අල්ලලා දෙන්න එපා මන්නම් කියන්නේ 55 පැනපු කෙනෙකුට දෙන්න එපා ඒ වගේම මේ බුද්ධාගමට ගරු කරන්නේ නැති හිමුට දෙන්නත් එපා තේරුණා නේද බුදුන් වදින්න නැති පිරිත් නූලක් බදින්න නැති හාදීවුන්ට දෙන්නත් එපා ඉවරයි බුද්ධ ශාසනයත් ඉවරයි අපිත් ඉවරයි ඒ නිසා අර නාකීකුණක් කවන්න බුද්ධ ශාසනයට ගරු කරන එකයි කවුරු වුණත් නේද ඒ නිසා ශාන්ති පාරමිතාව බලවත්ව තමා තුළ තියෙන්න ඕන මේ කියන්නේ දැන් මම ධර්මයේ දේශනා කරන් ලෝකෙට යහපතක් වෙන්න ශාන්තියක් වෙන්න එපා කියන්නේ ශාන්තියක් වෙන්න හා කියන්නේ ශාන්තියක් වෙන්න දේශපාලනයක් වශයෙන් ගත්තත් මං රටක් වශයෙන් ශාන්තියක් වෙන්න ඒ දේ බල්ලා කියනව මිසක් මට ඇති දෙයක් නැහැ මට මේ හැම දෙයක් පිළිබඳවම ඉවසීමක් ඒ හැම දෙයක් පිළිබඳවම මෘදු බවක් ඒ හැම දෙයක් පිළිබඳව ශාන්තිමත් බවක් කාරුණික බවක් ඉවසීම කියන එක පුරුදු කරගන්න හැකියාව මේ තියෙනවා වෙනතුයි ඉවසන්න ඕන තැන් කියලා කියන්නේ මොකද්ද නොඉවසන්න ඕන තැන් කියලා කියන්නේ මොකද්ද කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා සමහර දේවල් තියෙනවා ඉවසන්න ඕන සමහර දේවල් තියෙනවා විසන්න ඕන දැන් භාවනා වැඩසටහනට අපි එන්න පිටත් වෙනවා. කවුරු හරි කෙනෙක් කියනවා භාවනාවට යන්න එපා. දැන් ඕක ඉවසන්න ඕන දෙයක්ද නොඉවසන්න ඕන දෙයක්ද කියලා දැන් තමන් තීරණය කරන්න ඕන. ඔබ ධර්මයේ අහන්න යන්න එපා. ඔබ තීරණය කරන්න ඕන මේක ඉවසන්න ඕනද නොඉවසන්න ඕනද. ඉවසනවා කියලා කියන්නේ ඒක දරා ගන්නවා කියන එක. නොඉවසනවා කියන එක කියන්නේ බැහැර කරනවා කියන එක. තේරුණාද? ඒ නිසා ඔබ මේක දරා ගන්නවද බැහැර කරනවද කියන එක ඔබ තුල තීරණයක් ඇති වෙනවා. ඒ නිසා හැමදේම ඉවසන්න කිව්වොත් හරිද වැරදිද? වැරදි හැමදේම ඉවසන්න ඕන හැමදේ එහෙනම් ඉතින් ගුණබක්කියක් ඒක. ඈ කුණු රැට්ටරේ වගේ හැමදේම ගහල ගොඩවල් උසන්න එහිම බෑ. හැමදේම ඉවසන්න. ඉවසිය යුතු ධර්මතා ධර්මයේ කියලා දෙනවා නොවිසිය යුතු ධර්මතා ධර්මයේ කියලා දෙනවා ඔබ තමයි නුවණින් තීරණය කරන්න ඕනේ මේක ඉවසාව දාරන්න ඕන දෙයක්ද නොවිසිය යුතු දෙයක්ද කියලා අහන්න ඕන. මේ කල්පනා කරන්න ඕන. ඒ නිසා තමන් තීරණය කරගන්න ඕන වඩාත් ප්‍රයෝජනවත් දේ අර්ථවත් දේ පිළිබඳව තමන් ඉවසීම තියෙනවා. ඊළඟට බිනතුනේ සත්‍ය පාරමිතාව. දැන් සත්‍යවාදී වෙන්නේ නැත්නම් බිනතුනේ අපිට නිවන් දකින්න බෑ. කාටද සත්‍යවාදී වෙන්නේ? කාටද සත්‍යවාදී වෙන්නේ? වටපිටාව ඉන්න මිනිස්සුන්ට, ගෙවල් දොරවල් වලට ඈ තමන්ට. හැබැයි ලෝකේ මිනිස්සුන්ට සත්‍යවාදී වෙන්න ලේසි. අමාරුම කාරණේ මොකද්ද? තමන්ට තමන් සත්‍යවාදී වෙන එක. එහෙනම් වැදගත්ම දේ මොකද්ද? තමන්ට තමන් සත්‍යවාදී වෙන්න ඕන. තමන්ට තමන් සත්‍යවාදී වෙන්න ඕන. තමන්ට තමන් සත්‍යවාදී වෙන්න ඕන. ඒක හොඳයි. ඉතින් මාත් පුළුවන් තරම් සත්‍යවාදී ලෙස මම කියනවනේ. මේ දහමේ වෙන දේ කියනෝ නොවන දේ කියනෝ කෙරෙනව නම් කෙරෙන දේ කියනෝ නොකෙරෙනව නම් නොකෙරෙන දේ තියනෝ නිකන් හංගල දේවල් නෑනේ. තේරුණා නේද? හංගල දේවල් නෑ. ඒස සත්‍යවාදී දෙයක தත්වයක් තියනවා නම් ඒ தත්වේ ස්වභාවය தත්වේ தත්ත්‍ය ආකාරයේම ස්වභාවයෙන්ම අපි ඒක කියන්න ඕන ප්‍රකාශ කරන්න ඕන. ඒ නිසා මේ ධර්මයේ සත්‍යවාදී ධර්මයක්. මේකෙන් වෙන දෙයක් මේ කියන්නේ නොවන දෙයක් නෙමෙයි. විකෘතිය ප්‍රකෘතිය මම දන්නේ සමහර මිනිස්සු විකෘතිය විකෘතිය කියන මම හිතන්නේ මේ මිනිස්සුන්ගේ විකෘතියනේ මිනිස්සුන්ට පේනෝ ඇත්තේ. තමා දැරිසේ විකෘති වුණාම ලෝකෙම පේන්නේ මොකද්ද? විකෘතියක් හැටියට පේන්නේ. තමන් දැරිසේ විකෘති වුණාම දැන් අපිට පේන්නේ නැහැ මිනිස්සුන්ගේ විකෘතියක්වත්. මොකද හේතුව? අපිට විකෘතියක් නැති නිසා. තේරෙනානේ? අපිට විකෘතියක් නැති නිසා අපිට ලෝකෙ කාගවත් විකෘතියක් පේන්නේ නැහැ. හැමෝම මානව දහමක් මානව ස්වභාවයක් හැටියට පේන්නේ. ඉතින් සත්‍යවාදී වෙන්න සත්‍යවාදී වෙනකොට පින්නතුනේ මේ මායාකාරී ලෝකයෙන් ගැලවෙන්න පුළුවන්. එතකොට මේ ලෝකේ තියෙන එක ප්‍රධාන කාරණයක් තමයි අවිද්‍යාව. අවිච්ඡා පත්‍ය සංඛාරා කියලා පටිච්ච සමුපාදය ආරම්භ වෙන්නේ. එහෙනම් එතනින් මේ සත්‍ය කියන එක අවදි නොවෙච්ච නිසා තමයි මේ සියලුම නරක දේවල් ආධ්‍යාත්මයට ගලාගෙන එන්නේ. සත්‍යවාදී කියන ෆිල්ටර් එකෙන් ෆිල්ටර් කළොත් තමයි අපිට පිරිසිදු ජලය ලබා ගන්න පුළුවන්. ඒ නිසා ඔබේ ආධ්‍යාත්මය තුළ සත්‍යවාදී භව කියන එක, හැබැයි සත්‍යවාදී භව කියන එක විතරක් තිබිලා හරියන්නේ නැහැ. අර අනිත් ඒවත් ගලප ගන්න ඕන හැම මොහොතකම. පාරමිතා එකක් පුරන්න එපා, 10ම එකට පුරන්න. මේක ගොඩාක් වෙලාවට සමාජගත වෙලා තියෙන ආත්මෙන් ආත්මයට පුරන එකක් කියලා. ආත්මෙන් ආත්මයට නෙවෙයි, ඒක එකට මිනිස්සෙක් ළඟ පිරෙන්න ඕන පාරමී 10ක්. මේ ඒකාත්මික සීලය, ඒකාත්මික දානය, ඒකාත්මික ප්‍රඥාව කියලා පෙන්නුවට, එහෙම සසරත් එක එක කාලා තිබුණයි කියලා පෙන්නුවට, මේවා එකට එක මොහොතක පිරෙන්න ඕන දේවල් පෙන්නුතුනේ. දැන් සත්‍ය පාරමිතාවක් තියෙන කෙනෙක් දහම නොදැක දැක්කයි කියයිද? කියන්නේ. දැකලා නොදැක්කයි කියන්නෙත් නැහැ. යමක් තියනවා නම් තියෙන දේ තියෙන විදිහට ප්‍රකාශ කරනවා, නැත්තම් නැති විදිහට ප්‍රකාශ කරනවා. ඒක සත්‍යය. තණ්හාව තියාගෙන තණ්හාව නැහැ කියන්නේ නැහැ. ආශාව තියාගෙන ආශාව නැහැ කියන්නේ නැහැ. ආශාවයි කැමැත්තයි කියන්නේ දෙකක් පිටතරේ. මම රතු හාලේ බත් කන්න කැමතියි කියලා ගුවම අන්න ආශාව. එහෙම වෙන්නේ කැමැත්ත. ආශාවල් තණ්හාවල් කියන්නේ ඒක හිතේ තියෙන දෙයක්. මිනිස්සෙගේ බාහිරේ තියෙන ලයික්ස්, චොයිස්, කැමැත්තවල් තියෙනවා. ඒවා මේ තණ්හාවල් ආශාවල් ගැන ඊට වැටෙන්නේ නැහැ. ඒවා වැටෙන්නේ ඒවා හිතේ නැහැ. ඒ නිසාම ඒක නිකන් මතු පිට තියෙන දේවල් විතරයි ඒවා. ඒවා ඒ ගණේට වැටෙන්නේ නැහැ පින්නතුනි. ඒ නිසා බුදුවරුත් තියෙනවා, වළඳන දේවල් තියෙනවා, නොවළඳන දේවල් තියෙනවා. කැමැති මිනිස්සු ඉන්නවා, අකමැති මිනිස්සු ඉන්නවා, පවතින මිනිස්සු ඉන්නවා, අසුරු නොකරන අය ඉන්නවා, නොකරන අය කරන අය නොකරන අය ඉන්නවා. නමුත් ඒවා වැටෙන්නේ අර තණ්හා මාන දිට්ටි වලට. ඒවා මතු පිට තියෙන දේවල්. නිවන් දකින්නේ මොලේද? මනසද? නිවන් දකින්නේ මනස. මොලේ තියෙනවා, මොලේ ආශාවල් කැමැත්තවල් සිතුවිලි පද්ධතිය තියෙනවා. සිතුවිලි තියෙන්නේ මොලේ, සිත තියෙන්නේ මනසේ. හදවත ආශ්‍රිතව තා විද්‍යාඥයන්ට හොයා ගන්නත් බැරි වෙලා තියෙන්නේ. සිතුවිලි මනසයි දෙකම එකටද තියෙන්නේ? දෙක දෙකක්ද? නැහැ. මොලේ ආශ්‍රය තමයි සිතුවිලි එන්නේ. ඉතින් විද්‍යාඥයන්ට තාම හොයාගන්න බෑ. ගොඩක් අය කියන්නේ මොලේ තියෙන්නේ කියලා හිත. හිත දෙන්නේ කොහෙද කියලා හොයනවනේ විද්‍යාඥයෝ මොලේ දෙන්නේ කියලා කියන්නේ. ඊට පස්සේ දැන් කියනවා දෙකම සම්බන්ධයි කියලා කියනවා. ඊළඟට මතකයේ කොහෙද තියෙන්නේ කියලා අහනවා. හිතේද මොලේද කියලා අහනවා. දැන් ඊළඟට දැන් ආයි කියනවා ලෝක ගැටලුවක් වෙලා. ආයි කියනවා මොලේ තියෙනවා කියලා ආයි කියනවා. දැන් ඉතින් පෙර භවයන්වල මතකයන් එන්නේ කොහොමද? මොලේ තියෙනවනะ. මොලේද විතරක් තිබ්බනම් මේ භවයේ මතකයන් විතරයි තියෙන්නේ. පෙර භවයන්වල ඉඳලා එන ඒවලුත් මතක තියෙන නිසා මනුස්සයට හිතා ගන්න බැහැ. ඒ නිසා සිල්වර මතක තියෙන්නේ මොලේ, ගැඹුරු බලවත් දේවල් මතක තියෙන්නේ මනසේ. ওই සිල්වර තමයි උඩ උඩ තියෙන. ওই සිල්වර එක තියෙන රහත් තුනක් තියෙනවා. ඒක පිටින් තියෙන එකක්. සිල්වර කියන්නේ පොඩි පොඩි දේවල්. කැමැත්තවල්, අකමැත්තවල්, ඒ වගේ දේවල්. කල යුතු දේවල්, නොකල යුතු දේවල්, විය යුතු දේවල්, සම්මුතියල් ඔය ඔක්කොම මොලේ තියෙනවා. දැන් චේතෝ විමුක්තියටපත් උනත් ඒ මොලේ ඒ දේවල් ටික තියෙනවා. පැවැත්මේ මතකයේ තියෙනවා. ඒ සංසාරේ විතරයි නැති කරේ. ඒ සංසාර දුක් නෑ. සංසාර සිතට දුක් ගන්නෑ. සංසාර මනස තමයි බර. ඒක දුරු වෙනවා. තමන් සත්‍යවාදී වුණාම තියෙන හොඳ දෙයක් තමයි සත්‍යවාදී කෙනාට මතක තියාගන්න දෙයක් ඕනේ නැහැලු. විවිධ රෝගාබාධ නිසාත් ඇතිවෙනවා මේ ඔළුවේ කැක්කෝ. හැබැයි ඒක මෙතෙන්ට පටලවා ගන්න එපා. නමුත් අසත්‍යවාදී මිනිස්සුන්ට සෑහෙන්න ඔළුවේ කැක්කුම් හැදෙනවා. ඒ මිග්‍රේන් අරව මේ ඔක්කොම හැදෙන්නේ මේ අසත්‍යවාදී අයට. හොඳට බලන්න. හොඳට අසත්‍යවාදී මිනිස්සුන්ගේ ඔළුව ගිනි ගන්න, ඔළුව පැලෙන්න තරම් කැක්කුම් හොඳ කරන්න බැරි ඔළුව කැක්කුම් තියෙනවා. ඉතින් සෙම රෝග නිසා, සෙම හිරවීම නිසා, සෙම ගනවීම නිසා ඒ වගේ දේවල් වලටත් රෝග තියෙනවා. ඒක වෙනම අඳුන ගන්න ඕන අපි. ඒ වගේ මිනිස්සුන්වත් ඒ තත්ත්වයට දාන්න එපා. නේද? එහෙම දාන්න එපා. නමුත් එහෙමත් තියෙනවා. ඒ නිසා සත්‍යවාදී වෙනවා නම් එයා හැමතිස්සෙම හරීම සජීවීව ජීවත් වෙන කෙනෙක්. ලයිව් ජීවත් වෙන කෙනෙක්. දැන් බලන්න ඔබ සජීවීද ජීවත් වෙන්නේ රෙකෝඩින්ද ජීවත් වෙන්නේ? සජීවී ජීවත් වෙන. මම දවසක් මේ මාධ්‍ය ආයතනයකට යනකොට අවුරුද්දට කලින් මාසෙදි මේ කිරි උතුරවනවා. මම අහුව මොකද්ද මේ මහත්තයා මේ කිරි උතුරවන මොකද්ද සිද්ධියක් තියෙන්නේ මොකද්ද කියලා. නෑ නේද අවුරුදු උත්සවේ. මම ඔව් අවුරුදු තව තියෙනවා. තව ලබන මාසෙනේ අවුරුදු තියෙන්නේ. ඔය ඉතින් ලබන අවුරුද්දේ මේගොල්ලෝ ඔක්කොම නිවාඩු යනවනේ. අපි දැම්ම රෙකෝඩින් කරලා දාලා තියෙනවා. ආ කොහොමද මාචාර්යවරතුමා මේ වෙලාවේ අපි රස කැවිල්ලක් එහෙම කාලා අවුරුදු උත්සවයේ නැකතට ඉඳලා මේ අපි ඉන්නවා කියලා මේ බොරු කියනවනේ. බොරු කියන අව් 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 දැන් රස කැවිලි රස වන්දලා ඉන්නේ. අපි වෙලාවට කිරි ඉතිරෙව්වා. ඔව් සුබ මොහොතින් සුබ මූර්තින් උන් ගෙදර ගිහිලා ගෙදරත් බොරු වැඩ කරන සත්‍යවාදීන වෙනවා. ප්‍රෝඩාවල් තමයි මාධ්‍යයන් වල තියෙන්නේ. ඉතින් යවෝ තමයි අපි හිමිදිරි පාන්දර මේ හවස කරන්න රෙකෝඩින් එක. හොඳයි මේ හිමිදිරි උදෑසන පින්නතුරි කියලා අපි කියනවා. ඇයි ඉතින් මට විශේෂයෙන් ඕඩර් එකක් එනවා හමුදුරු අනිවාර්යෙන් මේක උදෑසන පාන්දර කියලා කියන්න ඕන කියලා. එතන ඉතින් මාත් කියනවා. ඉතින් ඇත්තටම මේක මම විද්‍යාත්මකව ඉතින් තේරුම් කරගන්න ඕන. ටෙක්නොලොජි එක තේරුම් කරගන්න ඕන. එහෙම නැතු උදේ පාන්දර මට පුළුවන් ද කබ කඩාගෙන ගිහිල්ලා දේශනයක් කරන්න නේද? මිනිස්සුන්ට පුළුවන් ද මා උදේ පාන්දර වැඩම්මල එහෙම කරන්න. නමුත් එතන ලයිව් දේශනා කරනවා වගේ දැන් ධර්මාසනයේට වැඩම කරලා ඉන්නවා වල් සාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ කියලා. ඒ සජීවී ගතිය තේරෙන විදිහට මිනිස්සයාට ඒක ක්‍රියේට් කරලා තියෙනවා අධ්‍යක්ෂකවරයා විසින්. ඉතින් මම අනිවාර්යෙන් මේ උදෑසන කියන වචනේ පාවිච්චි කරන්න කියලා කිව්වාම ඉතින් මම හැමදාම කියන ඉතින් මිනිස්සු අහනවා ආමතුරු උදේ පාන්දරින්ම යනවද ලක්කඩට ඈ කියලා. ඉතින් ඒක දැ ඒව සාමාන්‍ය දේවල්. ඒව මහා කාටවත් අහිතක් අනර්ථයක් විපතක් සිද්ධ වෙන දේවල් නෙමෙයි. අසත්‍යවාදී කියන එකක් ගණේට අයිති වෙන්නේ නැහැ මේ දේවල්. එනිසා සත්‍යවාදී බව කියන එක තමා තුළ තමන් පාත්ත ගන්න, තමන්ට තමන් බොරුකාරයෙක් නොවි ජීවත් වෙන, තමා තුළ තමන් සත්‍යවාදී කෙනෙක් බවට පත් වෙන්න ඒක ඉතාම වැදගත් දෙයක් සත්‍ය අවබෝධය සඳහා. ඊළඟට විනෝදුර අදිෂ්ඨාන පාරමිතාව. අදිෂ්ඨාන පාරමිතාව කියන එක ඉතාම බලවත් දෙයක්. අටවෙනි පාරමිතා මේ ඔක්කොම සමබරව තියෙන්න ඕන. දැන් ධර්ම අවබෝධය කර ගැනීම සඳහා අදිෂ්ඨානයක් තියෙන්න ඕන. දැන් බලන්න හොඳම අදිෂ්ඨානය මට තියෙන්නේ අර පුක්කුසාදි මහරජතුමාගේ අදිෂ්ඨානය මට මතක් වෙන්නේ. එයා රජකම දාලා බලන ඒ නයිස් ක්‍රමයේ සිද්ධ වෙනවා, දානයේ සිද්ධ වෙනවා, සීලයේ සිද්ධ වෙනවා. ඒ ඔක්කොම ප්‍රඥාව එතන වීරිය පෙන්නුම් කරනවා ඒ අතහැරීම තුළ. ඒ අතහැරීම දාලා යනවා හැම තැනම අහහා යනවා මට බණපදයක් කියන්න. ජීවිතේ දකින්න බණපදයක් කියන්න. බණපදයක් කියන කිසිම කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. ඒක තනකදී කෝ යකෙක් එනවා කණ්ඩ. ඒ යකාගෙන් අහනවා කොහෙද යන්නේ? යකා කන්න හදලා අනේ මාව කන්න එපා. මම මේ බණපදයක් අහගෙන යන්නේ සත්‍ය අවබෝධය පිණිස බණපදයක් අහගෙන යන්නේ කැලේ. මට ඒ බණපදේ දීලා මාව කෑවත් කමක් නෑ කියනවා. යකා කියනවා බෝ මට ෂුවර් නෑ. බණපදේ කිව්වට පස්සේ බණපදේ දැක්කොත් පැනලා දුවයි. මට ෂුවර් නෑ. ඒ නිසා උඩ ඉඳන් පනින්න මගදී මම බණපදේ කියන්නම්. එතකොට බණපදේ අහලා තේරුම් අරගෙන ඔයා මගේ කටට වැටෙනවා. එතකොට මං ගිලිනවා. බලන්න මේ කතාවන් වලින් මොච්චර පරමාර්ථද කියලා දෙන්නේ මේ අමු පිරිවෙන් යුනිවර්සිටි ගේපු මේ මිනිසුන්ට මේව තේරෙන්නේ නැහැ. හාමුදුරුවරුන්ට මේ කොණ්ඩේ කට් කපාගෙන මේ කළු බෑග් එකක් එල්ලගෙන ඒ පද්ද පද්ද ගිහිල්ලා ඒ පුටු වල වාඩි වෙලා නිකම් පොත් කොපිරයිට් කරාට වැඩක් නැහැ. ඕවයි ඒගොල්ලන්ට බන මේව තේරෙන්නේ නැහැ. මේවා ගැඹුරු ආධ්‍යාත්මයක් දිනු කරගන්න භාවනා වැඩසටහන් වලට ගිහිල්ලා ආරණ්‍ය වලට ගිහිල්ලා භාවනාවන් කරලා සිද්ධ කරලා අවබෝධ කරගන්න ඕන දේවල් මේවා. ඉතින් බින්නතුනේ මේ අදිෂ්ඨානය ඇති කරගන්න ඕන. මේ අදිෂ්ඨානය කොච්චර බලවත්ද? කන්දෙන් පල්ලෙහාට පනිනවා දහම්පදේ අවබෝධ වීම පිණිස. ඔබට පුළුවන්ද? මේ කන්දෙන් පැන්නාම නිවන් දකින්නවා කිව්වම බයින්න පුළුවන්ද? පනින්නේ ඔබ ශරීරයෙන් ගිහිල්ලා මොදේ? මේ ශරීරයෙන් පයින් කියන එක නෙමෙයි තියෙන්නේ. මොකද එච්චරම තදබල මෝඩිය මෙතෙන්ට එන්නේ නැහැ නේ බලන්න. තදබල මෝඩිය එන්නේ නැහැ. මේ ආධ්‍යාත්මයක් පෙන්වන්නේ මොහොතක් බලන්න ඔබේ මනසට. මනසට දීලා බලන්න ඒ වගේ පරිත්‍යාගශීලීත්වයක්. ඒ වගේ බලවත් අදිෂ්ඨානයක් ඔබට කරන්න පුළුවන්ද කියලා බලන්න. කන්දෙන් පල්ලෙහාට පනින්න වෙනවා දැන් ධර්ම අවබෝධය වෙන්න. පල්ලෙහා තමයි ධර්මයේ පදය දන්න කෙනා ඉන්නේ. මෙදිටි තමයි බණපදේ කියන්නේ. ඔබ ගන්නවද දහම්සොඬ රජුරුවන්ගේ ඒ අභියෝගය ඔබ ගන්නවද? ආධ්‍යාත්මිකව. ඔබම සත්‍යවාදීව ඔව් නෑ බෑ කියලා තේරුම් ගන්න. එතකොට ඔබේම මනසේ බලවත් කරගන්න ඕන තැන් ඔබටම වැටහෙවි. ඒ නිසා මම ඒ අදිෂ්ඨානය ඇතුව ගියා කන්ද මුදුනට. ඒ දවස්වල කන්ද මුදුනට යනවා, කන්ද පල්ලෙහවලනවා, ආයි පස්සට එනවා. පස්සට ඇවිල්ලා ආයි දවස් දෙකක් ඉන්නවා. ආයි යනවා කන්දෙන් පල්ලෙහාට පයින්න ගැඹුර වැඩි. දැන් මේකෙන් පැන්නොත් තමයි අවබෝධය වෙන්නේ කියලා හිතනවා. ඊට පස්සේ ආයි හිතෙනවා මම නෙවෙයි නම් එතන ඉන්නේ. ඒ අවබෝධය තුළ මම නෙවෙයි නම් ඉන්නේ. වැඩක් තියෙනවද මේ අවබෝධය? ඊට පස්සේ මනසට තේරුම් කරලා දුන්නා පැන්නත් ඔබ නෙමේ ඉන්නේ, කන්ද උඩ හිටියත් ඔබ නෙමේම තමයි ඉන්නේ. කන්ද උඩ හිටියත් ඔබ ඉන්නේ හිතාගෙන ඔබේ කියලා හිතන් ඉන්නව විතරයි. දැන් ආර්ය ශ්‍රාවකයා ළඟ සත්පුජ්‍යල ආත්ම දෘෂ්ටි නැහැනේ. පුතඥයා ළඟ සත්පුජ්‍යලයක් නැහැ. එයා හිතන් ඉන්නවා. තේරුණාද? දැන් මට පන්සලක් නැහැනේ. ඔයගලන්ට ගෙදරක් තියෙනවා කියලා ඔයගොල්ලෝ හිතන් ඉන්නවා. හැබැයි ඔයගලන්ටත් ගෙදරක් නැහැ. මං කියන එක තේරෙනවද? තේරෙනවද? ඈ දැන් එක්කෙනෙක් හිතා එක්කෙනෙක් ආර්ය අවබෝධයට පත් වුණාම එයා හිතාගෙන ඉන්නවා මට මහත්ෙක් නැහැ කියලා. ඒ වුණාට අනිත් අය හිතන් ඉන්නවා මට මහත්ෙක් ඉන්නවා කියලා. හැබැයි කාටවත් නැහැ. මට මහත්ෙක් නෙමෙයි, තමන්ට තමන්වත් නැති ලෝකයක මහත්ෙක් කොහින්දනේ? නෝනෙක් කොහින්ද? මේ සංකප්ප රාගයනේ තියෙන්නේ නේද? සංකප්ප රාගේ සම්මුතිය තියෙන්නේ. ඉතින් මේක අවබෝධ කරගත්තාම වළි අඩු වෙනවනේ. ප්‍රශ්න අඩු වෙනවනේ. අතහැරීමෙන් ජීවත් වෙනවනේ. එකිනෙකාට ගරු කරනවනේ. එකිනෙකාව පාලනය කරන්න යන්නේ නැහනේ. තේරුණානේ මේ ධර්ම තේරුම් කරගත්තොත් කොච්චර ලස්සනයිද ජීවිත. මේක මගේ කියලා අල්ලගත්තට පස්සේ හරියට එයා හිතාගෙන ඉන්නේ මේ නාස්ලනුව දාගන්නලා හරකෙක් තියාගන්නවා කියලා. මේට හැරෙන්න ඕන හරියට හැරෙන්න ඕන හපු දසවද දෙනවා. ඊට පස්සේ මේක මේ ජීවිතේම විඳවන එකක් බවට පත් වෙනවා. දෙන්නර දෙන්නව බලවත් නීති දාගන්නවා. මෙයා නිසා එයා දුක් විඳිනවා, එයා නිසා මෙයා දුක් විඳිනවා. බලනකොට දුක්ඛදායි කරත්තයක් ඇදගෙන යනවා. ඉතින් මේක තේරුම් කරගත්තාම හැමෝගම නාස්ලනු කපාගෙන හැමෝම නිදහසේ හැමෝම අවබෝධයෙන් සුන්දර ජීවිතයක් ගත කරනවා, ලස්සන ජීවිතයක් ගත කරනවා. ඉතින් විරුතුනි මමත් ওই කන්දෙන් පනින්න ගිහිල්ලා පස්සේ හදාගත්තා. ඊට මං අද පයින්නවා. උන්නත් මම නැත්තම්, පැන්නත් මම නැත්තම් ඉන්නකන් තියෙන්නේ හිතාගෙන ඉන්න මායාවක් විතර නම් ඒ රැවටීම වැඩක් නෑ මට. තේරුණා නේද? ඒ රැවටීම වැඩක් නෑ. මම ඔබට මොනවා හරි භාණ්ඩයක් දීලා මම කියනවා මේක තියාගන්න මේ ඔයාගේ කියලා හිතන්නකෝ. කමන්න නැද්ද? ඔව් කමන්න නැහැ. ඔයා හිතන්න ඕක ඔයාගේ කියලා හිතාගන්න. හැබැයි මං ඉල්ලුවාම දෙන්නේ. ඉල්ලුවාම දෙන්නත් ඕන. ඔයා මගේ කියලා හිතාගන්න. මේක මගේ කියලා හිතාගන්නත් ඕන. ඔව්. මාරේ ඔන්නෝම භාණ්ඩයක් දීලා තියෙන දෙන්නාද? දීලා තියනවා. ඔයා හිතාගන්න ඔයාගේ කියලා හිතාගන්න. හිතාගත්තද නැද්ද? හිතාගත්තා. පුරෝල හිත පුරෝල හිතාගත්තා. මගේ ඇස කන නාසය දිව ශරීරය මේ කෙස් මස් මාංශ ඔක්කොම මගේ කියලා හිතාගන්න. මාරේ කියන කමන්නේ නැහැ හිතාගන්න. තා අවුරුදු 20ක් 30ක් 40ක් 50ක් ඔව්. අනේ තා පොඩ්ඩක් අවුරුදු 10ක් තව ඉස්සරහට. කමන්නේ නැහැ හිතාගෙන ඉන්නකෝ. මතක තියාගන්න මං ඉල්ලුවම දෙන්න ඕන. මේක තමයි ලයිෆ් එක. මේක තමයි ජීවිතය. මේක තමයි තත්වය. නෑ කියලා හිතුවත්, තියෙනවා කියලා හිතුවත් ගලා යන්නේ එකම සබඳතාවයක්. ඒ නිසා හොඳම දේ තමයි සත්‍යයට මුහුණ දෙන එක. සත්‍යයට මුහුණ දෙන එක. මට සාමාන්‍යයෙන් ණය කියන එක ඔළුවේ තියාගෙන ඉන්න බෑනේ. පුදුම කරදරයක්. අනන සුඛය කියන එක තියෙනවා. පහුගිය කාලෙකදී මං අර ඉස්සරහා අර ගේ හරි පන්සලට ගන්න කියලා වැඩපිළිවෙලක් යද්දි පොඩි ණයක් ගත්ත කොහොම හරි. හාවෝ සතියයි දියාගෙන ඉන්නේ. නොගත් එකම තමයි නේද? ඒක හරි කරදරයක් ඔළුවට. මම ඒක දීලා දැම්මම හරි සතුටුයි. ඊට පස්සේ අනන සුඛය, අනවජ්‍ය සුඛය කියන්නේ හරි වැදගත් දේවල් ජීවිතේට. ඔයත් උන් ණය තියනවද? ඔය වාහන ලීසින් හරි මේ දාලා තියනව නේද? හාපෝ එහෙම ඔළුව කැක්කෝ. තියාගන්න ජීවිතේ අනන සුඛය. පුළුවන් තර රැක ගන්න. සම්බෝලේ බතයි හරි කාලා ණය නැතුව ජීවත් වෙන්න. ඒක සැපයක්. ඒක සැපයක්. තේරෙනා නේද? අනන සුඛය. නෑ නැති බව අනන්ත සුඛය අනවජ්‍ය සුඛය ඇති වෙන්න ඕන. ඉතින් පින්නතුනේ ලොකු අදිෂ්ඨාන පාරමිතා බලයක් තියෙන ඕන ධර්මයට අවබෝධයට පත් වෙන්න, සත්‍යයට පත් වෙන්න. ඒ නිසා අදිෂ්ඨාන පාරමිතාව කොච්චර බලවත්ද, කොච්චර යහපත්ද, කොච්චර තියෙනවද කියලා ඔබම තේරුම් කරගන්න. මේකත් අත්‍යවශ්‍ය පාරමිතා ධර්මයක් හැටියට ඔබ හැමදාම අදිෂ්ඨාන සීලිය පාරමී පුරන්න ඕන. පින්නතුනේ මං කොච්චර අදිෂ්ඨාන ශීලීද කියලා කියනවනම් මට ධර්මය අවබෝධ වෙන දවසේ මට මතකයි මට හැමදාම දානි වළඳලා ගියොත් එහෙම දේශනේ පරක්කු වෙනවා. මං එදා ගියේ දානි වළඳන්නේ නැතුව. මට බඩකිනේ, මගේ බඩ පිච්චෙනවා, ගැස්ට්‍රයිටිස් හැදලා පිච්චෙනවා, වේදනාකාරයි. නමුත් මම දානේ වන්දන්න නැතුව යනවා. මට මොකද දානේ වන්දනවට වඩා මට වැදගත් ධර්මය. හැබැයි මම බරිකින්නෙන් ඉන්නේ කියලා දැනගෙන කොහොම හරි මට දානේ පොඩ්ඩක් හම්බ වුණා. ඈ ඒ එක දිගට මම දවස් 3-4 ඇවිදිමින් දානේ වන්ද නැති අවස්ථා තියෙනවා. ඇවිදිමින් එක දිගට සතියකට ආසන්න ප්‍රමාණයක් වෙනකම් බඩිකිනින් හිටපු අවස්ථා තියෙනවා. මොකද මම ඒ කාලේ දැඩි උග්‍ර සීලය හැමත් දරාගෙන හිටියා. ඔය දැන් ප්‍රතික්ෂේපරව මේව ගලාට අවබෝධයෙන් පස්සේ ඉස්සර මං ඌගේ අමු කුණෙක් ඒක ඇබ්බැහිවට ඇබ්බැහි වෙලා ඉන්නේ. දෙරෙප්පු දාන්නේ ගොටුවත්තක් අරගෙන ඇවිදින්නේ බස් ටිකට් එකකින් ගමයි යන්නේ මුදල් පරිහරණය කරන්නේ. ඔක අවිද්‍යාවක් කියලා තේරෙනකන්නේ. ඒක පස්සේ තමයි තේරුනේ ඔය සීල් නෙමෙයි මහා ගුම්කන් ටිකක් මේ පටලවාගෙන තියෙන්නේ කියලා. ඉතින් ඒ කාලේ ඒක කරා. 12 පහ වුණොත් ආයෙ ඉතින් වලඳන්නේ නැහැ. ඊට පහු වෙනකම් බඩ පිච්චි පිච්චි ගිනි අරගෙන ඉන්නවා. ඈ එහෙම කාලයක් තිබ්බා. ඉතින් අපි එහෙම හරි කරලා බැලුවා මේක වෙනසක් වෙනවද කියලා. ඒ කියන්නේ විනතුනේ අදිෂ්ඨානයේ කියන එක ඒක මහා පුදුම විදියට බලවත් සිද්ධ කරා විනතුනේ. අදිස්ථාන පාරයි තේකෙදි වෙච්ච දේවල් කියලා වැඩක් නැහැ. එක හාමුදුරු කෙනෙක් ගිහිල්ලා ආව මමව දානේ වැළඳුවද නැහැ. මම දවස් දෙකකින් දානේ වැළඳුවේ නැහැ. එහෙනම් හාමුදුරුනේ ගිරම්පසකට අපි මොනව හරි දෙයක් බොමු කියලා ඉවරලා මට සියඹලා එකක් හදලා දුන්න කියන්නකෝ. දවස් දෙකකින් දාරේ නැති මට. ගිනි ගත්තා වගේ මේක නිකන් දැම්මා මට ඉන්න බෑ. දැන් ඊට පස්සේ මේ වැඩේ හරියන්නේ නැහැ කියලා අන්න එදා තමයි මං කෑවේ. ඉවිසරේ හාමුදුරු ටික මාරුණාට පස්සේ ඇත්ත වශයෙන් මේක කරේ අපේ මේ නායුනේ අපේ අරියදම්ම හාමුදුරන්ගේ නා විමනට ගිහිල්ලා නා උයනට ගිහිල්ලා එහෙ ගියාම මට ඒ හාමුදුරු කෙනෙක් දුන්නේ ඕක උන්නේ උනාන්දලා යාට මට ගියාට පස්සේ මම ෆ්‍රිජ් එකේ අරලා බැලුවා රටවල් වලින් හම්බෙච්ච හොඳ චීස් අරව මේව තිබ්බා ඒකේ මම ඉතින් මේව භික්ෂුන් වහන්සේලාට කැප කරලා පිළි අරගෙන තියෙන දේවල් නේ වලතල දෙම්මා නැද්ද ඉන්න බෑ ඉන්න බෑ ඉතින් මේ මොකද ඊට පස්සේ අසන්න ඉන්න දීපු එක්කෙන ඇහුවා දැන් හොඳයි නේද බඩ පිරුණා නේ ඔව් ඔව් පිරුණා පිරුණා කොහොමද පිරුණා කොහොමද නියමයි සීඹල එකක් අදලා දීලා ඒ ආමඳුරේ කො හිතලම කරාද තරහට කරාද පලි ගන්න කරාද ඒක තමයි කියන්නේ උඩින් නමෝ බුද්ධාය භාවනා කරාට හිත සෞත්වයයි ඉන්නවා සමහර වෙලාවට ඒගොල්ලෝ මහා අමුතු වැඩ කරන්නේ තේරුණා නේද ඉතින් මේ වගේ දේවල් කරනවා ඉතින් මේ මගේ ආහාර වේල මම ඉතින් කොහොම හරි සපේ ගත්ත සීතකරණේ තියෙනේ ඔක්කොම ටික කාගෙන කාගෙන ගියා. ඊට පස්සේ මෛත්‍රී සාගත මෛත්‍රී පාරමිතාව. මෛත්‍රී පාරමිතාව. දැන් ඔය දේවදත්ත කෙනේ සම්බන්ධයක් තියෙනවනේ නේද මෛත්‍රී පාරමිතාවේදී නේද අතපය කපලා මේව කළා මේ මෛත්‍රී කොහෙද තියෙන්නේ කියලා හොයනවනේ. එතකොට කියනවා අතෙත් නැහැ පහෙත් නැහැ අදවතෙත් නැහැ අවසානයේ ලයට පහර දුන්නත් කියනවා එතනත් නෙමෙයි මෛත්‍රිය තියෙන්නේ කියලා. ඒ නිසා ඉවර වෙන්නේ නැති මෛත්‍රියක්, සිඳෙන්නේ නැති මෛත්‍රියක්, නොසිඳෙන මෛත්‍රියක් මේ ආර්ය උත්තමයන් ළඟ ගැඹුරු ආධ්‍යාත්මය තුල පීඨනවා පිනතුනේ. ඒක හරීම දිදුලන මෛත්‍රියක් ඒක. ඒ නිසා මේ ආර්ය ශ්‍රාවකයව බැන්නට මිනිසුන්ට බයිනවා නෙමෙයි. කරුණු කාරණාවල් එහෙම ප්‍රකාශ කළාට ඒක එහෙම නෙමෙයි මෙහෙමයි කියලා ඒක විකෘති නෙමෙයි. එක එක මිනිස්සයගේ තියෙන වෙනසනේ එක එක තත්ත්වවල අඩු වැඩි කරන්නේ. ඒ තත්ත්වවල වලට ඒ වැඩ කරන්නේ. සමහර වැඩ තියෙනවා ශ්‍රද්ධාව අඩු කරන්න කරන දේවල්. සමහර දේවල් තියෙනවා ශ්‍රද්ධාව වැඩි කරන දේවල්. දැන් අපිට වුණත් අධික සර ශ්‍රද්ධාව දිනුන ප්‍රඥාව හීන වෙනවා කියලා දැනගත්තොත් අපි ආර ශ්‍රද්ධාව අඩු කරන්න බැනලා හරි දානවා. තේරුණා නේද? හැම දෙයක්ම යම් ආකාරයක සමබරතාවයක් ඇති කර ගන්න ඕන. ශ්‍රද්ධාව අඩු වුණොත් වැඩි කරන්න ඕන, වැඩි වුණොත් අඩු කරන්න ඕන, ප්‍රඥාවත් අඩු වුණොත් වැඩි කරන්න ඕන, වැඩි නම් අඩු කරන්න ඕන. වීරියත් වැඩි නම් අඩු කරන්න ඕන අඩු නම් වැඩි කරන්න ඕන මේ හැම දෙයකම යම් තියෙනවා දැන් දානය වුණත් වැඩි නම් අඩු කරන්න ඕන අඩු නම් වැඩි කරන්න ඕන ඇයි එහෙම කියන්නේ දැන් මේ දානේ උච්ච තත්ත්වයකට ගියොත් එහෙම පුණ්‍යාවි සංඛාරා මට්ටමට ගිහිලා ධම්ම දිදී ඉන්නෝ බල්ලන්ට දන් දෙනවා මිනිස්සුන්ට දන් දෙනවා මහල්ලි මාස වලට දන් දෙනවා දන් දෙනවා විතරයි බණ අහන්නේ දැන් සමහර අය ඉන්නව නේද එහෙම බල්ලන්ට අර මේ හැම තැනම දන් දීගෙන යනවා ධම්ම විතරයි එතකොට අපි එතෙන්ට ගිහින් මොකද්ද කරන්න ඕන එයා ටිකක් දාණයෙන් කඩලා ධර්මය අහන්න යොමු කරන්න ඕන දැන් සමහර උදවියිනෝ ප්‍රඥාව සතිය වඩනවා දාණය නෑ පත්තු පලාතේ නෑ දාණයෙන් නෑ ඈ වීරිය නෑ ඒවත් බෑ මේ ඔක්කොම සමතුලිත සම්බර කරගන්න බලන්න තේරුණා නේද ඒක තමයි දස පාරමිතාවක්ම ඕන කියන්නේ මේ එකක්වත් අඩු වෙන්න බෑ එකක්වත් අඩු වෙන්න බෑ එහෙම වුණොත් ඉතින් රෝද හතරෙන් යන්න ඕන එක තුනෙන් යනවා වගේ තියෙයි තුනෙනුත් යන්න පුළුවන් කොයි වෙලාවක හරි ඇලවෙලා කොහේ හරි හේත් වෙලා තියෙයි යන්න බෑ ඈ දැන් බයිසිකල් වල රෝද දෙකක් තිබ්බට කොල්ලෝ තරි රෝදිනු උච්චන්නේ හැබැයි වැඩි දුර යන්න බෑ වැටෙනවා ඒ නිසා ඒ 10ක් ඕන නම් ඒ දෙයට 10ම ඕන ඈ ඒ නිසා මෛත්‍රී සහගත භාවයේ කියන එක ඕන මොකද්ද මේ මෛත්‍රී කියන එක එක ගැඹුරින් විග්‍රහ කරලා තියෙනවා චේතෝ විමුක්තික මෛත්‍රිය මෛත්‍රී කියන්නේ පළවෙනි එකම තමයි කාටවත් හිංසා නොවීම කරදර නොවීම සියලු සත්වයෝ සුවපත් වේවා අල්ලපු ගෙදර ඇඩ්ඩි මහත්තයා ඇර මට මාව පෙන්වන්න බැරි මාව දැක්කාම ඔරවන යහපත් ඉස්සරහා ගෙදර ගෑනුගෙන යන සියලු සත්වයෝ සුවපත් වේවා මට අර කෙනියලිකම් කරපු අර අර මිනිස්සයා ඇරෙන්න සියලු සත්වයෝ සුවපත් වේවා එහෙම කියන්නේ පින්නතුනි බුදුහාමුදුරුව නිකම්ම නිකන් නිරෝගී සුවපත් බවක් නෙමෙයි මේ පතන්නේ බුදු කෙනෙක් පතන්නේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්වා ඒකේ මොකක්ද ඒකේ තේරුම සියලු සත්වයෝ භව දුකින් නිදහස් වෙත්වා එහෙම නැතුව මේ ප්‍රභාකරන් හරි හොඳට නිදුක් නිරෝගී යුද්ධ පවත්තන් යත්තා හමාස්සකේ හරි වේවා නිදුක් නිරෝගී වේ කට්ටියත් යුද්ධ කරගෙන යත්තා එහෙම නෙමේ සියලු සත්වයෝ භව දුකින් නිදහස් වෙත්වා කියන්නේ දසපාරමිතා පිරිලා ලෝභ ද්වේෂ මෝහ නැති කරලා මේ සංසාර දුකින් නිදහස් වෙන්න සිත් පහළ වේවා සිත් යොමු වේවා අන්න මේ මෛත්‍රිය කාටත් කරන්න බැරිද එයා ගෙදර හතුරු ඇඩ්ඩි මහත්තයටත් කරන්න පුළුවන් අපිට හැමදාම ඔරෝන ඇසලින්න ඕනට කරන්න පුළුවන් අනේ ඒ හැම දිනාම මොකෙන්ද නිදහස් වෙන්න ඕන භව දුකින් නිදහස් වෙත්වා සබ්බේ සත්තා භවන්ත සුඛිතත්වා ඈ සියලු මහාමුදුරුවෝ සියලු මහාගමිකයන්ට සියලුම වෙනත් පූජකයන්ට මේ සියලු දුක භව දුකින් නිදහස් වෙත්වා මනසේ තියෙන මේ දුක භව දුක තියෙන මනසේ භව දුකින් නිදහස් වෙත්වා මෛත්‍රී සහගත බවක් තියෙන්න ඕන පින්නතුනේ ඇබිනතර හොඳ ධර්ම කරුණු පහල වෙනකොට ඒ දවස්වල මට හිතෙනවා ධර්ම ලෝභයක් ඇති වෙලා මං අරයට කියන්නේ නැහැ මං අර අය ඔළුව ඔළුවට වැඩි ඕනට වැඩි මාව පරද්දලා යන්න හදනගෙන මං කියන්නේ මේ බණපද කියලා කාලයක් මං ලෝභ වෙලා හිටියා තේරුණා නේද බණපද කියන්නේ නැහැ يعني අවබෝධය පහලුන්නේ නැහැ ඒ දවස්වල පහල වෙලා නැති දවස්වල ලෝභයි එතකොට මට තේරුණා මේ හම්බ වෙච්ච දෙක තුන විතරයි මේ දෙක තුන තියන් ඉන්න අලුතෙන් පහල වෙන්නේ නැතුව ගියා ආ මන් දැනගත්ත අලුතෙන් පහල වෙන්න නම් ලිඳේ වතුර අලුතෙන් උනන්න නම් තියෙන වතුර ටික ගන්න ඕන කාට හරි දෙන්න ඕන නැත්තම් ඒ මට්ටමට මේ ලිඳේ වතුර ටික ඇවිල්ලා එවෝ මේ වතුර ටික පල් වෙනවා තේරුණා නේද ලිඳක උපමාවත් එහෙමයි ඒ වගේ මනසකත් උපදින දහම් කරුණු ඒ වගේ දේවල් අපි කියන්න ඕන දෙසන්න ඕන තව කෙනෙකුට දායාද කරන්න ඕන මෙන්න මේ වගේ ධර්ම කරුණක් පහළ වුණා ධර්ම කරුණු කියන්නේ රසවත් දේවල් ඒ ධර්ම කරුණ තුලින් මාන්නය ඇති වෙන්න පුළුවන් උද්දච්චකම් වුණත් ඇති වෙන්න පුළුවන් මම මේවා දන්නවා මට මේක අවබෝධයි කියලා ඒ වගේ මට්ටම් තියෙනවා නම් ඒ තාම පරිපූර්ණ අවබෝධ නැහැ කියලා ඒක තේරුම් කරගන්න ඉතින් මේ මට්ටමේදී මටත් ඇති වෙලා මම ඉතින් දෙන්නේ අරහවල් ආමුදුරන්ට මම දෙන්නේ අවය ආමුදුරන්ට කියලා ඉතාල නමුත් ඊට පස්සේ තේරුණා ඒක පල් වෙනවා කියලා. එතකොට මං හිතුවා නෑ ධර්මයට එහෙම ලෝභ වෙන්න හොඳ නෑ. ධර්ම දායාදේ කරන්න ඕන කාට කාටත් දෙන්න ඕන. ධර්මයේ කිසිම ගැටලුවක් ඇති කරගන්න නැතුව ධර්මයේ කාටත් බෙදා හදා දෙන්න ඕන කියලා. දැන් දින ප්‍රශ්නේ තමයි අපි දෙන්න කැමති ගන්න කෙනෙක් නෑනේ. ධර්මයේ දෙන්න කැමති අපි කඩේ තියාගෙන අපි ගණගෙන කින්නුපේ. බාණ්ඩ හංගන්නේ නැතුව දෙනු ඉල්ලන්න ඕන. එහෙම නැත්නම් ගණ ලැස්ති වෙන්න ඕන. ඉතින් පාර යන මිනිස්සු තාතවරලා අඬ ගහලා ඉවරලා මේක අරයි යනෝ ඔයි කියලා දෙන්න බෑනේ. ඈ එතකොට කඩේ මුදලාට පිස්සු කියලා හිතනවනේ. දැන් කඩේ මුදලාට අඬ ගන්න මේ මේ කිරි බෑට් එක අරයි යනවා. එයාගේ අපි ඔය කිරි බොන්නේ නැහැ. මේ සමන් කෑල්ල අරගෙන යනවා. බෑ බෑ අපි ඔව අරයි ඔය සමන් જાති අපි ගාන්නේ නැහැ. ඒ නිසා ධර්මයේ ඉල්ලන්න ඕන ධර්මකාමී වෙන්න ඕන ධර්මයේ සොයා ගන්න ඕන ධර්මයේ බොහොම ආදරෙන් මේක ඉල්ල ගන්න ඕන. දැන් කිරි රසයි නම් වැසි පයින් ගහද්දී කිරි දොවා ගන්නවා නේද? කිරි ගුණයි කිරි රසයි වැසික කකුල් දෙක ගහක බැඳලා හරි කිරි දොවා ගන්නවා. ඒ වගේ සාවින්හන්සේ වුණත් පයින් ගහද්දී හරි ධර්ම ටික ගන්න ඕනේ. එහෙම නේද? සාවින්හන්සේ බණිද්දි හරි අපි ධර්මයේ ගන්න ඕනේ. ඔය හැත්තෝ හිතුවද මේ අපිට ධර්මයේ මේ ඇවිල්ලා ඔළුවත ගාලා අනේ පුතේ දුන්න කියලා බානිනව පට්ට පතුරු යන්න බලින්නේ බණාන්න ධර්මයේ අපි ආද්දියද්දි. ආයිනම් පත්තු බලා දෙන්නේ නැහැ කියලා හිතන විදියට. නොයෙකුත් දේවල් ඇති වෙලා තියෙනවා. අපි ධර්මය අහන්න ගියපු මේ ධර්ම උත්තමයන් ළඟ ලොකු ටීවී එකක් තිබ්බා. පරමාර්ථ ධර්ම කියන කෙනෙක්ට ටීවී එකක් වෙන්න බෑ. හරි අමාරුවෙන් හිත හදාගත්ත නෑ. ඉතින් ටීවී එකෙත් බණ යනෝනේ කමන්නේ ඔය ටීවී තිබුණට කියලා ආයෙද ආයෙ ඊට පහු ඉඳන් දකිනු කොම්පියුටර් එකක් දැක්කා. යකෝ පරමාර්ථ මෙච්චර බණ කියන සෝහන්නේ නිවන් දකින කොම්පියුටර් තියෙනවද? නෑ. ඒක නුදුද මොනවා හරි print out එකක් ගන්න හරි මේලි උමක් ගන්න පුළුවන් ඔබ වැඩි කලබල වෙන්න එපා ඔබ බණ ටික අහපන්. හිත කියන්නේ හිමයි. ටක් ගාලා පැහැදිලා යන්න පටන් ගන්නවා. ඈ ඈ මේ සෝවාන් වෙනවා හරි මේ කාර් එකක් තියෙනවා පාකේ බර ගරාජ් එකේ බලනකොට කාර් එකකුත් තියෙනවා. යකෝ මේ අත්තරින්න කියන අනුන්ට ඔක්කොම මේ කාර් එකකුත් තියෙනවනේ පාකේගේ. නෑ මේක දායක ආරන්දීප්පිය ගන්න හැමදාම ලෙටර දුකට බනකට වඩින්න හොඳයිනේ වාහනයක් තියෙන එක හොඳයිනේ. ඈ හැමදාම මෙච්චර කාලයක් ওই කෝච්චියේ බස් එකේ වැඩම කරලානේ බන කිව්වේ. උන්වහන්සේට හොඳයි. බොහොම අමාරුයි හිත හදාගත්තා. නැත්තම් අරය දෙන නිවුස් එක අමුවෙන් ගත්තනම් මොකද වෙන්නේ? අන්න ප්‍රඥාව නැති එක්කෙනා. දැන් මෙහාට ඇවිල්ලා ප්‍රඥාව නැති අය යනවා. තේරුණා නේද? ප්‍රඥාව නැති අය යනවා. අර මම බැලුවා මේ හෝටලයක් වගේ බන්දලක් තියෙන මේ අක්කෝ මේ බණ කියන්නේ මූ අමු පොඩාවක් කරන්නේ කියලා එනවා නිවුස් එකක් ඔළුවේ. ආපු ගමන්ටත් ගාලා යනවා ප්‍රඥාව නැහෙනේ. දුර්වලයි. ඔය පේන්නේ අපි ඔක්කොම අතාරන්න කියලා පේන්නේ වාහනේ සයිස් එක මිදුලේ හරව ගන්නත් බෑ මේක. කියලා ඉවරලා ප්‍රඥාව නැහැ අර නිවුස් එක ගන්න. අපිටත් ඔය නිවුස් ආවා. අපිත් පුතජන කාලේ අපිත් නොදන්න කාලේ අපිත් මේ මෝඩ කාලේදී අර උත්තුමිය ළඟ ඒ වගේ දෙයක් දැක්කහම අර වගේ නිවුස් ආවා. හැබැයි මම බොහොම මාරුවෙන් හිත හදාගත්ත උඹ වැඩි කලබල වෙන්න එපා. ඔය දේවල් පිළිවෙද්ද ඕ යකඩ ගොඩවල් ඕවා නිකන් පොඩි පොඩි දේවල් මේ ඕවත් එක්ක ගලපගෙන යනවා. උඹ ආපු වැඩේ කරගනි. උඹේ ප්‍රශ්නෙට උත්තරේ දෙනවද බලපන් කියලා මං හිත හදාගත්තා. ඒ නිසා අපි ජයගත්තා. හැබැයි අරගොල්ලෝ හිතනවා හරම දෙයක් ආපු ගමන් ඒගොල්ලන්ගේ ඒ ලෝභෙට මෝහෙට එහෙම නැත්නම් ඒ සිතුවිල්ලට රැවටිලා ඒගොල්ලෝ එතනින් අයින් වුණාම ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලෝ හරි මුදුනලා එයාට වඩා අපි හරි ශ්‍රේෂ්ඨ කෙනෙක් කියලා හිතනවා. ඒවට කියන්නේ ගොංකම, නොදන්නකම, වීරිය නැතිකම, සතිමත් නැති බව, ප්‍රඥාව නැති බව. තේරුණා නේද? ප්‍රඥාව නැති බව. දැන් අපේ ගුරුවරු එමේ ආවම තමයි බැනලා එළවනවා. එළවම මොකද බලා මෝ සෝවන්න බං. ඔය බැනලා බැන්නේ කියලා යන්න පුළුවන්. නෑ අපි ගුරුවරයා කියන්නේ ගුරුවරයාට අපිට අපි ගුරුවරයාට අපි ඉඩ දීලා තියෙන බණින්න. ගුරුවරයාට ඉඩ දීලා තියෙන අපි ගහන්න. නැත්නම් ගුරුතරතුරේ තියලා නෑනේ. දැන් අපි ගුරුවරයෙකුට ඉඩ දුන්නේ නැත්නම් අපිට බණින්න අපි වැරදි හදන්න අපි ගුරුවරයෙක් හැටියට සලකලා නෑ. තේරුණාද? ඔයත්තුන්ගේ වැරදි හදන්න අපි ඉඩ දීලා නැත්තම්. ඈ? ඒ දැන් බලන්න මේ ඇත්තෝ ගුරුවරයෙකුට එහෙම ඉඩ දුන්නේ නැති වුණාට සලොන්කාරයට ඉඩ දෙනවනේ ඕන තරම්. දැන් සලොන්කාරය සලොන් එකට ගියාම නේද ඕන තරම් ඉඩ දෙනවා. මූණ හැඩ කරන්න, පොතු ගලවන්න, මේ පොතු ගලවන්න, හදන්න, වට කරන්න, රතු කරන්න, එයාට ඉඩ දෙනවා ඕන තරම්. ඒ ඉඩ දුන්නාම එයා අන්දලා වන්දලා අරවා මේවා ගාලා පොටි ගාලා මේවා කරලා කොහොම හරි ලස්සන කරලා ගන්නවා. ඉතින් ඒ වගේ ජීවිතේ ගුරුවරයෙකුටත් අපිව හදන්න ඉඩ දීලා තියෙන්න ඕන. ගුරුවරයාට දෙනවා කොන්දේසි සහිතව දැන් දෙන්නේ. ළමයාට බනින්න බෑ, ගහන්න බෑ, තරවටු කරන්න බෑ, ඈ මුකුත් කරේ. එහෙම බෑනේ. ඒක ගුරුවරයෙක් නෙමෙයිනේ. එනයි තීටි ළමයාට උගන්වන්න බෑ ළමයා ගෙනල්ලා ඉස්සරහා ගේට්ටු වනු ඉස්සරහා හිටවල තියලා 390 යන්න කියලා කියන්න වෙන්නේ ළමයා එවනවා කියලා කියන්නේ ළමයට උගන්වනවා කරුණු පැහැදිලි කරලා දෙනවා නේද තරවටු කරන්න ඕන කියලා තරවටු කරන්න ඕන හැබැයි ඉතින් ඒ ගුරුවරයා ඒ ප්‍රමාණයට ඒක අවබෝධයෙන් කරන්න ඕන නැත්තම් ඒ දේවල් වෙන්න පුළුවන් ඒ නිසා අපි මේක තේරුම් අරගෙන තමයි කරන්නේ හැබැයි ඔබෙත් යම් ප්‍රමාණයක ඉඩ දෙන්න ඕන ගොඩාක් උදවියට සමහර ධර්ම කරුණු මටමයි මේ කිව්වේ කියලා තරහ වෙච්ච අය ඉන්නවා. දැන් මම කියන්නේ අර මොකක්ද අර වචනේ ධර්මය අවබෝධ කරනුගත් සෑම කෙනෙක්ම කාන්තාවක් කියන එක කියන්නේ. ඕක පිරිමින්ට වදිනවා. පිරිමින්ට වදිනවා ගමන් පිරිමි එන්නේ නැහැ. තේරුණා නේද? ඉතින් ඕක දරා ගන්න බෑ. ඇත්ත කතාව. මටත් දරා ගන්න බැරි වෙච්ච වචනයක්. ඒ බණ පද අතර හැමදාම කියවෙනවා. මොකද්ද? ධර්මය අවබෝධ කරගනොගත් සියලු දෙනාම කාන්තාව. කාන්තාව කියන්නේ කාන්දමක්. මැද්ද. හැම තැනම ඇලෙනවා. ගියපු තැන ඇලෙනවා. හැමදේම අලව ගන්නවා. ඇලෙනවට වඩා අලව ගන්නවා. යකඩනේ ඇලෙන්නේ ගිහිල්ලා. මෙයා කාන්තාවක්. ඉතින් අර ආධ්‍යාත්මික ස්වરૂපයේ ඇත්ත කතාවක් නේක. එතකොට මට තේරුණා මේ කාන්තාව කිව්වහම මට පේන්නේ කාන්දමක් කියලා ගන්න මේ ස්ත්‍රියක්. ඒ කියන්නේ ඔබ ධර්ම අවබෝධය කරනවට නම් ඔබත් ගැහණියෙක් තාම පිරිමියෙක් නෙමෙයි. දැන් එතකොට අපි මේ දවස්වල ඉඳලා හරි ඇඟේ හදාගෙන තියෙන නිකම් පිරිමිය කියන්නේ බලවත් ශක්තිමත් නැනවත් කෙනෙක් කාන්තාව කියන්නේ දුර්වල එච්චර අපිට වගේ මොලෙත් නැහැ ශක්තියක් නැහැ ගියාවක් නැහැ කියලා තමයි ඔය සියලු පිරිමි හිතන් ඉන්නේ කොහොමයි. බොරු කියන්න ඕනේ නැහනේ. හිතන් ඉන්නේ කොහොමයි. ඉතින් කාන්තාව ඉතින් හිතන් ඉන්න ඔබට ඕන එකක් හිතාගනින් කියලා. ඒක වෙනම කතාවක්. නමුත් සියලු පිරිමි හිතන් ඉන්න ওই විදියට. එතකොට මේකට හරියට රිදෙනවා මේ වචනේ. මට ඇත්තනම කේන්ති ගියා ඒ වැඩේට. මට දරා ගන්න බෑ ওই වචනේ දවසට හැමදාම එක සැරයක් හරි ඇහෙනවා. එනකොට මට කාලා ඉන්න බෑ. ඉතින් මෙන්න මේ පිරිමි අයට ඕක ඇහිච්ච ගමන් කී දෙනෙක් නම් නැති වුණාද ওই වචන කියලා. ඒ නිසා දැන් මම ඒක කියන්නේ නෑ. මේ ඉන්න පිරිමි දෙන්න තුන්දෙනා නැති වෙන්නේ දැයි. ඒ ඕව දරා ගන්න පුළුවන් මෛත්‍රී සහගත බවක් තියෙනවා. අර හිතේ ඍදුම් දෙන වෙලාවල් වලදී මේක ගුරුවරයාගේ වරද නෙමෙයි මේක මගේ හිතේ වරද මේක මගේ දෘෂ්ටියේ වරද මේක මගේ සංකල්පයේ වරද මේක මගේ සක්කාය දිට්ඨියේ වරද නේ තුවාලයක් හොදලා හොඳට පුළුන් දාලා සෝදනකොට රිදෙනකොට ඒක ඇත්ත වශයෙන්ම ඒක හොදන කෙනාගේ වරදට වඩා එයා හොදන්නේ මෛත්‍රී සාගතව මේක ඍදුම් දෙන්නේ මම තුවාලයක් ඇති කරගෙන තියෙන නිසා නේද කියලා කල්පනා කරන්න ඕන තේරුණා නේද මම තුවාලයක් ඇති කරගෙන තියෙනවා ඒකයි මට මේ රිදෙන් දෙන්නේ කියලා හිතන්න ඕන ඒ නිසා අපි ඒක තේරුම් අරගෙන පුළුවන් තරම් මෛත්‍රී සහගත වෙන්න බලන්න ඕන ධර්මයේ තුලදී සමහර උදවියේ ඉන්නෝ තුවාල කරන්නේ රිද්දවන්න සමහර උදවියේ ඉන්නෝ රිදවන්නේ තුවාල සනීප කරන්න ඉතින් ওই දෙක අඳුන ගන්න ඕන ප්‍රඥාවේ මේ මගේ තුවාල සනීප කරන්න රිද්දන එකක්ද මේ මට තුවාල කරන්න රිද්දන එකක්ද මේ දෙන්නම රිද්දනෝ දොස්තර මහත්තයා ළඟට ගියත් හැම කපනවා මේව කරනවා තුවාල දෙකම එකයි මේ දෙක හඳුන ගන්න ඕන ඔකට කියන්නේ ප්‍රඥාව කියලා ඒ නිසා රිද්දන ඔක්කොම රිද්දිලිත් නෙමෙයි ඈ ඔළුව අත ගානේම හැම එකම ඔළුව අත ගානවත් නෙමෙයි හොඳ කියන අය ඒවා හැම තැනම හොඳ කියනවත් නෙමෙයි ඒ නිසා ප්‍රඥාව කියන කවදි කරගෙන හොඳ නුවණින් යුක්තව කටයුතු කරන්න ඕන. ඒ වගේ ආධ්‍යාත්මය තුලත් එහෙමයි. Tamanṭa pakṣapātīyo wage katha karana situvili. හැම එකක්ම පක්ෂපාතී හොඳ දේවල් නෙමෙයි ඔබව ධර්මයෙන් බැහැර කරන්නත් මායя ඇවිල්ලා වැරදි පණිවිඩ දෙනවා. අන්න ඒකවල ප්‍රඥාව ගල්ලා ගන්න ඕන. තේරුණා නේද? ඈ ප්‍රඥාවෙන් අල්ලා ගන්න ඕන. ප්‍රඥාව මායя ඇවිල්ලා අපිට එක එක පණිවිඩ දුන්නා. ඔබ තරුණයි. දැන් මොන්නේ හොඳට කාලා බීලා ජොලි හිටපන්. මංගව මායя වයසට යන මැරෙන දවස කියන්න පුළුවන්ද? අපොයි බෑ. එහෙනම් දැන් මම මේක දකින්න ඕන. දැන් ඔය ඇත්තන්ගේ උනත් මනස ඇවිල්ලා කතා කරලා ඇති. උඹට තාම 60යිනේ තා අවුරුදු 20ක් තියෙනවා. හිමින් ඇදම් ඵලයන්. 70යිනේ තව 10ක් තියෙනවා. ඉතින් ප්‍රශ්නයක් නැහැ. ලබන සතියේ දේශනේ තියෙනවා. ඒකටත් එන්න පුළුවන්. ඔන්න ඔය නිදාගෙන වැටි වැටි හිටහන්. පොඩ්ඩක් මාරය ඒ වගේ තීන විද්‍යාවක් එහෙම ගෙනල්ලා දීලා නීවරණයක් දානවා. අර මාරය ඇවිල්ලා නීවරණ තියෙනවානේ පංච නීවරණ. ඒ නීවරණ වලින් එකක් දානවා. ඇත්තටම මේ නීවරණ වලට යම් ප්‍රමාණයකට අපිත් අහු වුණා. අහු වුණ නැත්තේ නෑ. අහුවෙවී නැකිට්ට, අහුවෙවී නැකිට්ට, බිඳගෙන නැකිට්ට. ඈ සමහර දේවල් වලට බොරු වල වලට අහු වෙනවා. අහු වෙලා පොඩි දුරක් ගියාට පස්සේ තමයි ආයෙ සිහිය ඇවිදි වෙන්නේ. ආන්න එතකොට ආයෙ නෝ මේ හිතන්න බෑ මේ කිසිම දෙයක් වරදින්න නැතුව අඩුපාඩුවක් නැතුව ආව කියලා නෑ. අපි ආවේ කකුල් කඩා බිඳාගෙන ලිස්සලා වැටිලා හොම්බ කැඩිලා ආවේ මෙතෙන්ට. එහෙම සුන්දර ගමනක් ආවා කියලා හිතන්න එපා. අඩුපාඩුකම් වෙන්න පුළුවන්. ඔබටත් වෙන්න පුළුවන්. ඈ නිින්ද යන්න පුළුවන්. ඒකට කමන්නේ. ඒක කොහොම හරි නැගිටිනවා. නෑ ආන්දෝලනේ මට නිින්ද යනවා. මං ඒක නිසා එන්නේ නෑ කියලා ඉවරලා එහෙම ඉන්න එපා. එහෙම උනොත් ඉවරයි. නෑ මං නිින්ද ගියා. මං පැදුරක් එලාගෙන මෙට්ටයක් දාගෙන බණ අහන්නද කියලා හෙවොත් මං ඉඩ දෙනවා ඒකට. කොට්ටකු පැදුරු අරගෙන එන්න පිටිපස්සටලා නිදා ගන්න කමන්නේ. ඒත් ඉඩ දෙනවා. ඒක නිසා කිසිම ප්‍රශ්නයක් නෑ. ඒ වගේම පින්නතුනේ උපේක්ෂා සහගත භාවය කියන එක අපි ප්‍රගුණ කරන්න ඕන. උපේක්ෂාව. ඒ කියන්නේ මේ හැම දෙයකින්ම ඕනට වඩා අන්තිකට යන්න අර මං කිව්ව කලින් එක. දානෙන් අන්තිකට යන්න, සීලෙන් අන්තිකට යන්න, ඈ නෛෂ්ක්‍රම්‍යෙන් හරි, ප්‍රඥාවෙන් හරි, වීරියෙන් හරි, ඒ ශාන්තියෙන් හරි, සත්‍යයෙන් හරි, අදිස්ථානයෙන්, මෛත්‍රියෙන් මේ වගේ දේවල් හැම දෙයක්ම මේ බලන්න අවසානයේ වචනේදී මේවා සමබර කරන්න කියන වචනේ කියලා දුන්නා. මේවා සමබර නොකර මේවා භාවිතා කරොත් මේ ඕනම එකකින් අහිතක් වෙන්න පුළුවන්. ටයර් එකට හුලං ඕන, වැඩියෙන් හුලං ගහුවොත් මොකද වෙන්නේ? පුපුරනවා. ටයර් එකට හුලං ඕන, බැලන්ස් වෙන්නේ නැති වෙන්න ගහුවොත් එහෙම මොකද වෙන්නේ? හොඳට වාහනය දුවන අය පරීක්ෂා වෙන්න වාහනවල හුලන් බැලන්ස් එක අනිවාර්යෙන් ඕන. නැත්නම් පෙරලෙනවා වාහන. බ්‍රේක් ගන්නකොට පැත්තට ගිහලා පෙරලෙනවා. ඒ නිසා දිගු ගමනක් යද්දී හොඳ ගමනක් යද්දී හරියට හුලන් චෙක් කරලා හුලන් බැලන්ස් එක අනිවාර්යෙන් තියෙන්න ඕන. ඒවා හරියට තියාගන්න ඕන. ඉතින් ඒ වගේ තමයි වෙනතුනේ ජීවිතේ මේ දස පාරමිතාව බැලන්ස් වෙන්න ඕන, සමබර වෙන්න ඕන. උපේක්ෂා සහගතව බලන්න ඉගෙන ගන්න ඕන. සමතුලිත කරගන්න බලන්න ඕන. සමබරව බලන්න ඉගෙන ගන්න ඕන. උපේක්ෂාවෙන් බලන්න ඕන. එතරම් තියෙන යම් ආකාරයක අතහැරීමක්. කරුණුකාරණා දේවල් දිහා වුණත් උපේක්ෂා සහගතව බලන්න ඕන. ලෝකේ දිහා උපේක්ෂා සහගතව බලන්න ඕන. ජීවිතය සඳහා උපේක්ෂා සහගතව බලන්න ඕන. දැඩි වෛරය, ක්‍රෝධය, මානෙ, ඊර්ෂ්‍යාව වගේ දේවල් ආවත් ඒ දේවල් එක්ක උපේක්ෂා සහගතව බලන්න ඕන. සම්බර කරගන්න ඕන. එහෙම නැත්නම් තමන්ට තමන් ගන්න ධර්ම කරුණුම තමන්ට විපත්ති සලසන්න පුළුවන්. තමන් දන්න ධර්ම කරුණු තමන්ට විපත්ති සලසන. ඒ නිසා තමන් දන්න ගන්න ධර්ම කරුණ තමන්ට විපත්තියක් සැලසෙන්නේ නැති වෙන විදිහට භාවිතා කරන්න ඕන. පුළුවන් තරම්. ආන්න මේ දේවල් වලින් පවිත්‍ර කරගන්න, පරිපූර්ණ කරගන්න සිත පින්නතුනේ ලෝකෝත්තර බවට පත් වෙනවා. ඒ කියන්නේ වෙනතුනි මමත්වයට ජීවත් වෙන්න බැරි පරිසරයක් හදනවා. ඔබට හදන්න පුළුවන් ඔබේ ගෙදර මීයන්ට ජීවත් වෙන්න බැරි පරිසරයක්. කුණු කුඩුවල් ලයින් කරලා පිරිසිදු කරලා මේ දාලා අපි මීයන්ට ජීවත් වෙන්න බැරි පරිසරයක්. ඔබට හදන්න පුළුවන් කැරපොත්තන්ට ජීවත් වෙන්න බැරි පරිසරයක් හදන්න පුළුවන්. නේද? අවුමුළු සුද්ධ කරලා පිරිසිදු කරලා ඒක කරලා තිබ්බම කැරපොත්තන්ට ජීවත් වෙන්න බැරි පරිසරයක් හැදෙනවා. ඒ වගේම ඔබට හදන්න පුළුවන් මොකද මමත්වයට ජීවත් වෙන්න බැරි පරිසරයක් හදන්න පුළුවන්. මමත්වයට ජීවත් වෙන්න බැරි පරිසරය හදපු ගමන් මමත්වෙ ඉගිල්ලෙනවා. මමත්වය කියන්නේ මහා පුදුමයි කියලා කියන්නේ මමත්වය කියන්නේ එක දෙයක් තිබුණොත්, අංශු මාත්‍රයක් ශේෂයක් තිබුණොත් ලෝකෙට ඇලීම, තණ්හා, ආශාව. මේ ලෝකෙට අපි අඳුම ධර්ම චොක්ලට් කෑල්ලකට හරිය ඇලෙන ගතිය තිබ්බොත් ඒකත් එක්ක මමත්වයේ ජීවත් වෙනවා. ඒ කියන්නේ සුළු දෙයක් එක්ක වුණත් මමත්වයේ ජීවත් වෙලා වැඩෙනවා. ඔය දිය පාසි වර්ග තියෙනවනේ. දිය පාසි වර්ග මේ ගොඩාක් ඕනේ. එක කෙන්දක්, එක දිය පාසි කෙන්දක් වැටුනොත් ඔය දිය පොකුණකට විලකට මෙන්න මෙයා වැවිලා වැවිලා 2 3 4 5 වෙලා මාසයක් විතර යනකොට දිය පාසි ගොඩක්. මමත්වයත් එහෙමයි. මමත්වයේ ලක්ෂණය පොඩ්ඩයි දෙන්න ඕන. ඒ නිසා තමයි අශේෂ විරාග නිරෝධෝ ශේෂයක්වත් අර එක දියපාසි කෙන්දක්වත් නැති වෙන අයින් කරනවා වගේ මමත්වයේ ලක්ෂණවලට පවතින්නට පුළුවන් තණ්හාව තෘෂ්ණාව මෝහය නැති කරන්න ඕන ලෝභ ද්වේෂ මෝහ නැති කරන්න ඕනේ ඒ තරම් පවිත්‍ර මට්ටමට තමන්ගේ ගැඹුරු ආධ්‍යාත්මය ගොඩ නැගුවට පස්සේ තමයි තියෙන්නේ තමන්ගේ ගැඹුරු ආධ්‍යාත්මයේ සමහර දේවල් අයින් කරන්න පුළුවන් ලබලා විඳලා සමහර දේවල් අයින් කරන්න පුළුවන් විදර්ශනා කළා සමහර දේවල් අයින් කරන්න පුළුවන් වීරිය කරලා කොමාරි හිතෙන් තමයි මේ හැමදේම ගලව ගන්න ඕන. ඉතින් හිත නිවන් දක්වන්න ඕන. ඉතින් ඔබට තමයි මේ කාර්යය තියෙන්නේ. මේ කාර්යය සමානුපාතික කරගන්නකොට සම්වර කරගන්නකොට ඔබ කොතනද කොයි මොහොතේද කියන්න බෑ. සත්‍ය අවබෝධය තුල ඔබ කටයුතු කරොත් ධර්මයේ අහුවොත් ධර්මයේ ගලපගත්තොත් ඔබ පාරේ ඇවිදගෙන යද්දී ඔබ කෑම උයද්දී ඔබ කෑම කද්දී ඔබ නිින්දට ගියපු නිදා ගන්න හදන මොහොතේ ඔබ උදේ අවදි වෙන මොහොතේ ලෝකේ මොනවා හරි දකින සිද්ධාන්තයක් එක්ක හෝ ධර්මයේ ගැළපෙලා ඔබට මේ ලෝකෝත්තර වීමේ හැකියාව පහළ වෙනවා මේකට විකෘතියක්වත් අවිද්‍යාවක්වත් මුකුත් වෙන්න එපා ත්‍රිපිටකයේ හරියට ගන්න ත්‍රිපිටකයේ ඇරෙන්න වෙන ධර්මයක් නැහැ ත්‍රිපිටකය තමයි අපිට තියෙන එකම ධර්මය ත්‍රිපිටකයේ හරියට ගන්න ත්‍රිපිටකයේ විකෘති කරලා ගන්න එපා එතකොට නිවන් දකින්න බෑ ත්‍රිපිටකයේ හරියට ගන්න ඈ ගොඩාක් අය හරියට ගන්න කියා විකෘති කරනවා විකෘති කරපුවා කියනවා ඉතින් ත්‍රිපිටකය අහන්න නිවන් දැකපු කෙනෙක්ගෙන් අහන්න ඉතින් ත්‍රිපිටකය ගැන ගොඩාක් මේ පම්පූරි කතා කියනවනම් ඇයි දැක්කේ නැත්තේ කියලා අහන්න ඒගොල්ලන්ගේ නිවන් දැකලා නැතුව ත්‍රිපිටකය ගැන කතා කරන්න ඉන්න එපා කියලා ආරාධනා කරන්න හත් දවසේ නිවන් දකින්න පුළුවන් කියලා ධර්මයේම තියෙනවා ඒ නිසා ඔබ වහන්සේට හත් දවසක් දෙනවා හත් දවසේ ත්‍රිපිටකය කියවලා නිවන් දැකලා එන්න ඕන කියලා කියන්න ඒ නිසා ත්‍රිපිටකය හරියට ගන්න ඕන ධම්මපදේ හරියට ගන්න ඕන හරියට ගත්තාම නිවන් දකින්න පුළුවන් වැරදියට ගත්තොත් අපායට යන්න පුළුවන් දේවදත්ත ත්‍රිපිටකයම ගත්තා වැරදි විදියට චතුරාර්ය සත්‍යෙම දේවදත්ත ගත්තේ වැරදි එයාගේ චතුරාර්ය සත්‍ය තමයි හරි කියලා බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ ඔක්කොටම ගැහුවා ඉතින් මේ කාලෙත් එහෙම ඉන්නෝ ඈ අපි තමයි ත්‍රිපිටකය ගත්තේ මේ බුද්ධ ශාසනය අරයා කනවා මෙයා කනවා කිය කිය ඔය කෑ ගහන දේවදත්තගේ න්‍යායෙන් ආපු කැඩිච්ච ඒ අවශේෂ වෙච්ච ගෝලියෝ ටික මැරිලා ඉපදිච්ච අය ඉන්නෝනේ ඒ යක්කු මේ ආත්මෙ ඉපදිලා ඒ නිසා බණ භාවනාවක් කරනවා නම් මොකක් හරි සීලයක් ගුණයක් වඩනවා නම් මාධ්‍යයක් රැස් කළා අර වගේ මේ දෝෂාරෝපණ කරමින් ඉන්නෝ අර දේවදත්තලාගෙන් කැඩිච්ච ආපු සෙට් එක නිසා කරුණාව දයාව මෛත්‍රිය දෙනවා උතුම් ධර්මය අවබෝධ කරගත්ත අය අරගොල්ල ළඟ තියෙන දහමක් අවබෝධෙත් නැහැ වෛරය ක්‍රෝධය ඉරිසියාව නීතිය පරිගැනීම ඔය ඔක්කොම යදුනෝ. එතකොට හිතාගන්න ධර්මයේ කාලකද තියෙන්නේ කියලා. ඈ ඒ නිසා වහාම තේරුම් කරගන්න. ඒ වගේ උදවියට නම් සපෝට් එකක්වත් දෙන්න එපා අපාය යනවා. තේරුණා නේද? දහමට ගරහනව නම් බුදුබණ පදයට ගරහනව නම් සත්‍ය අවබෝධයට ගරහනව නම් ඈ ඒ උදවියට මන්න කියන්නේ දම් පිටක්වත් දෙන්න එපා. දැන් මං හරි විකෘති කරනවා නම් දෙන්න එපා. ඔබට පූර්ණ විවෘතයක් තියෙනවා කොයි බහරි තැනක විකෘතියක් තියෙනවද වැරද්දක් තියෙනවද අකුසල ධර්මයක් තියෙනවද මේක බලන්න ඕන තේරුණා නේද අකුසලයක් තියෙනවද බලන්න ඕන කුසලයක් තියෙනවද ඒක රැක ගන්න ඕන හොඳ දහමන්නක් ඒක සමාජෙ ව්‍යාප්ත කරන්න ඕන දියුණු කරන්න ඕන ඒ නිසා ධර්මය බලන්න ඕන නුවණින් හිතෙන් බලන්න ඕන ගැඹුරු ආධ්‍යාත්මය තුලින් බලන්න ඕන ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කරගන්න ඕන ඉතින් ජීවිතේ ජය ගන්න හැම දිනාටම ඔය ඇත්තන්ගේ වගේ කීම ඔය ඇත්තන්ට තියෙන්නේ. ඒ නිසා ප්‍රමාදීව ධර්මයේ ශ්‍රවණය කරන්න යෝනිසු මනසිකාරයේ දෙන ධම්මානුධම් පටිපත්‍ය වලටපත් වෙන්න අදාදම ධර්ම අවබෝධයටපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව අවසන් කරන හැම දිනාට තෙරුවන් සරණයි. අද දවසේහි පින් ඇති දායකත්වයේ දක්වමින් කටයුතු කරනු ලබන්නේ
රජිත් සිල්වා මහතා
ජයනී ජයසිංහ මහත්මිය විසින් බලාපොරොත්තු වන්නේ පෙබරවාරි 17 වන දිනට යෙදෙන තමන්ගේ උපන්දිනය වෙනුවෙන් තුන්වන්ගේ ආශිර්වාදයත් සද්ධර්මයේ ආශිර්වාදයත් සද්ධර්ම අවබෝධයේ ආශිර්වාදයත් සැලසේවා සුභ උපන්දිනයක් වේවා කියලා එතුමන්ට අපි ප්‍රාර්ථනා කරනවා එවගේම සිහිපත් කරනවා පහට මහත් කරුණාවෙන් යුතුව සදහම් මඟ පෙන්වන කල්‍යාණ මිත්‍ර ආනන්ද ස්වාමීන් වහන්සේට නිරොග් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත් ධර්ම සේවා කටයුතු කිරීමට සියලු ආශිර්වාදයන් සැලසේවා කියලා එකටත් බොහෝම පිං. ඒ වගේම මතක් කරනවා අපව සදහම් මගෙහි යොමු කළ ඒ කල්‍යාණ මිත්‍ර රුවන් ප්‍රනාන්දුගේ සියලුම යහපත් සිතුම් බැතුම් ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේවා, සියලු යහපත සැලසේවා කියලා කල්‍යාණ මිත්‍රත්වයට සැලකිල්ලකුත් එතුමා දක්වලා තියෙනවා. එතුමන්ට මෙතෙන්ට එන්න හිතුනේ ඒ කල්‍යාණ මිත්‍රයා මග පෙන්වූ නිසා කියලා කෘතගුණ දැක්වීමක් සැලකිල්ලක් කරලා තියෙනවා. ඒක බොහොම වටිනවා කෙනෙකුට, කෙනෙක් මග පෙන්වුවාම ජීවිතේ හොඳම දේ කියලා ඒක තමන්ට වැටහෙනවා. ඒක හොඳින් පරිස්සමෙන් රැකගෙන ධම්මග ඉස්සරහට ගෙනියන එක ඊළඟට ඒ අයගේ වගකීමක් බවට පත් වෙනවා. ඒ වගේම බලාපොරොත්තු වෙනවා අපාතරයෙන් සමුගත් ඒ වංශ පරම්පරාගත සියලුම ඥාතීන්ට සාංසාරික වශයෙන් සුගතිගාමී වීමට, සපවත් වීමට, සද්ධර්මය මුණ ගැසීමට මේ දහම් පඳුර හේතු ආසනා වේවා කියලා එසේම වේවා කියලා අප ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුජීවත්ව සිටින ඒ ජයනී ජයසිංහ පින්වත් මාත්මියගේ මවට සහ පියාට නිරුක් නිරෝගී සුවපත් භාවයත් සද්ධර්මයේ ආශිර්වාදයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එසේම වේවා. ඒ වගේම අපට නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීමට සිදු කරනු ලබන ඒ යහපත් කටයුතු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කර ගැනීමට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරන ත්‍රිවිධ රත්නේ ආශිර්වාදේ කරනු කියන ලබන රැකේ ආරක්ෂා කටයුතු, ඒ වගේම ආරම්භක කටයුතු තියෙනවා නම් ඒ හැම දෙයක්ම දිනු පමුණු කර ගන්නට තුරුමගේ ආශිර්වාදේ සැලසේවා කියලා පවුලෙ පින්නතුන්ට සෙත් පතනවා. ඒ වගේම මේ භාවනා වැඩසටහන සහසම්බන්ධ වන සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී භව, ආයුරෝග්‍ය සැප වර්ධනය වේවා, සද්ධර්ම අවබෝධය වේවා, රටවාසී ලෝකවාසී හැම දෙනාටම සියලු යහපත වේවා කියන උතුම් ප්‍රාර්ථනාවත් පෙරදැරි කරගෙන ලෝක සාමය ප්‍රාර්ථනා කරමින් අද දවසේ පින් ඇති දායකත්වයේ දක්වමින් කටයුතු කළේ
රජිත් සිල්හා
ඒ ජයින ජයසිංහ මහත්මිය ඇත්තන්ගේ සිත්තුල පවතින සියලූම සත් ප්‍රාර්ථනා යහපත් උත්තුංග ප්‍රාර්ථනා සද්ධර්ම ආශිර්වාදයෙන් සැලසේවා, සද්ධර්ම අවබෝධයන්ද සලසා ගැනීමට මේ පුණ්‍ය කර්මයන් මහෝපකාරී වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා, අධිෂ්ඨාන කරනවා. හැම දෙනාටම තෙරුවන් සරණ වේවා. අභිවාදන සීලෙස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti පඤ්ඤාවන්තස්ස හේතු චතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ඤතු. ඒ වගේම අපි සිහිපත් කරනවා සෑම ඉරිදා දිනකම අපේ ආයතනයේ වැඩසටහන් පැවැත්වෙනවා. ඒ වගේම අඟහරුවාදා දිනයන්හිදී උදේවරුේ වැඩසටහන් පැවැත්වෙනවා. සෑම පොහෝ දිනකම සවස තුන දක්වා අපි වැඩසටහන් පවත්වනවා. එයට සහ සම්බන්ධ වෙන පින්නතුන්ට පුළුවන් අපේ ආයතනය තිබෙන්නේ අතුරුගිරිය සම්මා සමාධි ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය. අපි මැප් එකේ සර්ච් කරොත් සම්මා සමාධි ඉන්ටර්නැෂනල් බුද්ධිස් සෙන්ටර් කියලා මෙතන ආයතනය පෙන්නුම් කරනවා. මෙහෙට ආපු නැති කෙනෙකුට එන්න පුළුවන්කම තියෙනවා. නැත්නම් අතුරුගිරියේ ඉඳලා ත්‍රිවිරෝධ රතේකට කිව්වහම සම්මා සමාධි භාවනා මධ්‍යස්ථානයට මහදිනිය පාරට හැරෙන තැන තියෙන සම්මා සමාධි භාවනා මධ්‍යස්ථානයට එක්කරගෙන එන්න කියලා කිව්වොත් එක්කරගෙන එනවා. ඒ නිසා වැඩසටහන් වලට සහ සම්බන්ධ වෙච්ච නැති දෙමව්පියෝ ඉන්නවා නම් උදවිය ඉන්නවා නම් යොමු කරන්න, ඒ යොමු කළා යැත්තන්ගේ ජීවිතේ ධර්මයෙන් ආලෝකවත් කරන්න කටයුතු කරන්න. සෑම ඉරිදා දිනකම සහ අගහරුවාද දිනකම පැවැත්වෙනවා බොහෝ දිනකම. ඉතින් ඔබේ සහභාගි වීමෙන් ඔබේ ධම්ම ආලෝකය ඇති කරගන්න, මානසික සුවතා ඇති කරගන්න, මානසික ගැටලු තියෙනවා නම් ඒව දුරීකූත කරගන්න, විවිධ මානසික රෝග පීඩාවන් වලින් බෙහෙත් හේත් ගන්නවට වඩා මේ ධර්ම ඖෂධය අරගෙන ඔබේ මනස සූපත් කරගන්න එක වේලාසනීම බොහෝම වැදගත් කියලා අපි සිහිපත් කරනවා. ඒ නිසා ධර්මයට මෙහාට නොපෙමිණෙන අයටත් අපි එන්න මේ කාරණා ටික සිහිපත් කරේ. හැම දිනාටම තෙරුවන් සරණ වේවා, සුවපත් වේවා.